දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී
අයිබෝන් අදත් සුභාර්තී සංවාද මණ්ඩපෙන් ඔබේ ආකර්ෂණීය දිනාගත හැකි මාතෘකාවක් පිළිබඳව ඔබට වඩා වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්නයි අපේ සූදානම. ශ්‍රී ලංකීය අපට තිබෙනවා බොහොම අපූරු වටිනා විශ්මිත වූ ඉතිහාසයක්. ඒ ඉතිහාසය දිවෙන්නේ කොයි කාල සීමාවෙන්ද සිටද මේ දක්වා ඒ කාල සීමාව ගත්තම ලෝකේ net විශ්මයට පත් කළ මවිත කලා වූ නිර්මාණ දසදහස් ගාණක් මේ මාතෘභූමි පුරා පැතිරී තිබෙනවා. කොටිමිකුවත් අපේ ඉංජිනේරු තාක්ෂණය ලෝකයට දායද කළ දෙදී තිබෙන්නා වූ තාක්ෂණික නිර්මාණයන් අතිවිශාලයි. ඒවා ඉතාමත්ම අපූර්වයි. අදටත් ඒ තාක්ෂණික නිර්මාණයන්වල ඒ ඉංජිනේරු නිර්මාණයන්වල ඵලය අපි සමස්ත ජාතියම ලබනවා. ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේම විසිරී පැතිරී තිබෙන්නා වූ ඒ නිර්මාණ නටබුන් බවට පත් වෙලා තිබෙන්නා වූ ඒ නිර්මාණ ලෝකීට කියාපාන්නේ තවදුරටත් ශ්‍රී ලාංකීය ජාතියනු ඉංජිනේරු තාක්ෂණයෙන් පොහොසත් වූ ජාතියක් පැවතුනා යන්න. ඒ පොහොසත්ව පැවතුණු ජාතිය තවදුරටත් ඒ පොහොසත්කම රැගෙන ඉදිරියට යනවාද යන්න පිළිබඳවත් ලෝකීනෙත් බලාගෙන සිටිනවා. අපේ ඉංජිනේරු තාක්ෂණය පෙරකියාකාරයෙන් ලෝම මවිත කලා වූ ඉංජිනේරු තාක්ෂණයක්. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, යාපහුව, දඹදෙණිය, කෝට්ටේ මේ කොහේ ගියත් ලංකාවේ සතර දිග් භාගයේ මේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය අස්සේ කොහේ ඇවිද්දත් අපිට ඒ තාක්ෂණික විශ්මයජනක නිර්මාණයන් හැම තැනකදීම බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතරම්ම වූ විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයක් අපට තිබුණා. හැබැයි යම් තැනකදී මේ ඉංජිනේරු තාක්ෂණය අපි අතින් ගිලිහි ගියා. අපේ ඉංජිනේරුවන් අතින් ගිලිහි ගියා. ඒ වසර දහස් ගණනක් පැවති ඒ තාක්ෂණය ගිලිහුණේ කොතනින්ද? අද අපේ ඉංජිනේරු තාක්ෂණය තිබෙන්නේ කොතනද? ලෝකයේ ඉංජිනේරු තාක්ෂණයත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක අපේ තාක්ෂණය කොයි තැනකද තිබෙන්නේ? මොකද ඉදිරියේදී මේ ඉංජිනේරු තාක්ෂණය කියන්නේ අතිශයින්ම වැදගත් රට ගොඩනැගීමේ කාර්යයේදී මේ මොහොත වන විටත් එහි තිබෙන්නා වූ වටිනාකම දෙගුණ තෙගුණෙන් සහ සිය ගුණෙන් දක්වා වැඩි වෙමින් පවතින්නේ. අද අපි කතා කරන සූදානම් වන්නේ අහස සිඹින මහදාගබ් මහසයුරු පරදන වැව් කරපු අපේ ඉංජිනේරු තාක්ෂණය හා නූතන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳවයි. අපි ආරාධනා කරා සුභාර්තී සංවාද මණ්ඩපයේට මොරටු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ඉංජිනේරු පීඨේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්මයාට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ ජාත්‍යන්තර සහ ජාල උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තිලක්සේලව මහත්මයාට අපි ඔබ දෙදෙනාම ගෞරවෙන් පිළිගන්නවා. ආයිබෝන්.
ආයිබෝන්.
මහාචාර්යතුමනි, ඔබතුමන්ගේ මුලින්ම අවධානය යොමු කරන්නට කැමැති වසර දහස් ගණනක් තිස්සේ පැවති අපේ ඉංජිනේරු තාක්ෂණය ලෝකයේ විශ්මයට පත් කළ අපේ දැස් පවා දැන්නුනත් දැක්කපුවම අදාහගන්න බෑ. එකපාරක් දෙපාරක් නෙමෙයි 100 පාරක් දැක්කත් අපිට හිතාගන්න බෑ මේ වැනි තාක්ෂණයක් කොහොමද තිබුණේ කියලා. සීගිරි දිහා බලපුවම අපිට හිතාගන්න බෑ. අපිට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඇස්පිල්ලම් ගහන්න නැතුව. ඒ තරම්ම විශ්මයජනක නිර්මාණ මේ ලංකාව හැමතැනම පැතිරලා තිබෙනවා. අපේ ඉතිහාසයේ අපේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ අපි ප්‍රවේශයක් ලබාගෙනමු. එදා ඉංජිනේරු තාක්ෂණය ලෝකයට දුන්නු පාඩම් මොන වගේද? ලෝකෙට බිහි කළ වූ ඒ විශ්මිත නිර්මාණයන් මොන වගේද?
හේමානන්ද, මම හිතන්නේ ඔබ ලංකාවේ ඉංජිනේරු ඉතිහාසය පිළිබඳ කිව්වහම කොච්චර දුරට ඉංජිනේරු දැනුමක් ලංකාවේ තිබුණාද කියලා කිව්වහම මම හිතන්නේ අද මම මේ ලංකාවේ ඉන්නකොට මටත් ඉතාම පුදුමයි. විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 3 වගේ වසර ගත්තත් එහෙම බැලුවහම අපේ මම හිතන්නේ අපේ වැඩියම තාක්ෂණය අතින් දියුණු වෙලා තිබුණේ ඒ කාලෙ වෙනකොට වාරි තාක්ෂණය. ඉතින් මං හිතන්නේ අද ඉංජිනේරු විද්‍යාවත් ඒ වගේ ඉංජිනේරු තාක්ෂණයත් ලංකාවේ තියෙන ඒ තාක්ෂණය දිහා බලනකොට මං හිතන්නේ හැම ඉංජිනේරුවෙක්ම හැම ජාති සිංහල ජාති හැම පුද්ගලයෙක්ම කතා කරන්නේ මේ අපේ තිබිච්ච ප්‍රවුඩ් ඉංජිනේරු ඉතිහාසය සම්බන්ධව. ඉතින් එදාතම පටන් ගත්තේ අපේ පැරණි රජ දරුවන් ඉන්න කාලේ. මං හිතන්නේ ලංකාව වගේ නොදියුණු රටක් තියෙන කාලේ අපේ ආර්ථිකය ගොඩනැගිලා තිබුණේ කෘෂි විද්‍යාව මත. ඉතින් අපි දන්නවා ලංකාව ගත්තහම ලංකාවේ තියෙනවා තෙත් කලාපයක්, වෙලි කලාපයක් තියෙනවා. ඉතින් වෙලි කලාපෙ ලොකුයි. ඉතින් ඒ වෙලි කලාපේ අපේ කෘෂි ආර්ථිකය දියුණු කරන්න අපිට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ඒ කාලේ හිටපු රජවරු අපේ දේශීය දැනුම භාවිතා කළා. මේ වගේ අරුම පුදුම දේවල් ඇත්තටම කළා තියෙනවා. මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට අහලා ඇති මේ තාක්ෂණය දිහා බැලුවහම, විශේෂයෙන්ම ඔය වාරි තාක්ෂණයේදී අපි ජලය, තෙත් කලාපේ තියෙන ජලය, එහෙම නැත්නම් මහාලි ගඟේ තියෙන ජලය අපි කොහොමද ඒ වියලි කලාපේ එක එක තැනිතලා භූමිවලට ගෙනහිල්ලා මේ ලංකාව පුරාම මේ වාරි තාක්ෂණය දියුණු කළා අපි ඒ කෘෂි විද්‍යාව දියුණු කිරීම සම්බන්ධව. ඉතින් මෙහිදී අපි කවුරුත් දන්නවා ලංකාව පුරාම ඒ දස්සල දැනුත් පැතිරිලා තියෙන වැව් අමුණු දැන් අද ඒවා හරියටම ප්‍රයෝජනයට ගන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් වාසනාවකට වගේ ලංකාවේ දැනට අපි ව්‍යාපෘති තියෙනවා ඒව නැවත ඉතා කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනය ගැනීම සඳහා. ඒ කාලේ මේ වැව් අමුණු නිර්මාණය කිරීමේදී ඒව ඉතාම ශක්තිමත් ලෙස, ඒවයි තියෙන බැම්වල ඉතාම ශක්තිමත් ලෙස, ඒ වගේම ජලය බෙදාහරීමේ පද්ධතිය ඉතාම කාර්යක්ෂම ලෙස. මං හිතන්නේ විශේෂයෙන්ම තාක්ෂණය ගැන කල්පනා කරනකොට අපි අහලා තිනවා මේ බිසෝ කොටුව කියන එක, නැත්නම් වැල් පිට ඉංග්‍රීසියෙන් කියනවා. මේ බිසෝ කොටුව කොහොමද දැනටත් ඇත්තටම මේ ඉංග්‍රීසියෙන් පවා දැක්කහම මේ වගේ තාක්ෂණයක් ඒ කාලේ තිබුණා කියලා ඒගොල්ලන්ටත් ඇත්තටම විශ්මිත ජනකයි. මොකද අපේ ලංකාවේ ආදි මිනිසුන් ඉංජිනේරුවන් ඒ වගේ තාක්ෂණ නිෂ්පාදනය කළා, ඒ වගේ ව්‍යාපෘති දියුණු කිරීම සම්බන්ධව. ඒ වගේම අපි ජලය බෙදාහැරීම ගත්තහම මම හිතන්නේ අපි කවුරුත් අහලා තියෙනවා යෝදෑල කියලා. අනුරාධපුරයේ ඉඳලා වියලි කලාපයේ කොහොමද අනිත් තැන්වලට ඇත්තටම ගෙනියන්නේ කන්තලේ වැවේ ඉඳලා. එතකොට දැන් මේ යෝදෑල ගත්තහම ඒකේ තියෙන ග්‍රේඩියන්ට් එහෙම නැත්තම් බෑවුම අපි කියනවා එක සැතැක්මකට අඟල් 6යි. එක සැතැක්මට අඟල් 6ක් බෑවුමක් වෙන විදිහට ඇත්තනම ඇලක් දොලක් නිර්මාණය කිරීමට මම හිතන්නේ අද ඉතා දියුණු තාක්ෂණය ඉඳලා අරිම අමාරුයි. ඉතින් කවුරුත් කතා කරනවා විශ්මිත ජනක වෙනවා මේ වගේ දේවල් කොහොමද ඉස්සෙල්ල ලංකාවේ මේ වගේ මේ ඉංජිනේරු තාක්ෂණයක් තිබුණේ කියලා. ඉතින් අර ඔබ කිව්වා වගේ මං හිතන්නේ මේ තාක්ෂණය එදා ඉඳලා එනකොට කොහේදී හරි නැති වෙලා තියෙනවා. මොකද ලංකාව ඉස්සර අර කෘෂි ව්‍යාපෘති පද්ධතිය තුළ ඉතා විශාල ලෙස දියුණු වෙලා තිබුණා. මතකයි පරාක්‍රම රජ්ජුරුව කියනවා අහසින් වැටෙන එක ජල විඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මූදුර ගලා බැසින ඉඩ දෙන්න එපා කියලා. මං හිතන්නේ කලින් හිටි මිනිස්සු ඒක අකුරටම පිළිපැද්දා. නමුත් මං හිතන්නේ ජාතිය අවාසනාවකට දෝ ලංකාවේ මිනිස්සු සමහර වෙලාවට කම්මැලි වෙලා තිනවා. දැන් එවැනි ව්‍යාපෘති මගින් රටේ ආර්ථිකයට කරන සම්මාදම අඩු වෙලා තිනවා. මොකද නවීන විද්‍යාවත් සමග වෙන වෙන මිනිසුන්ගේ එක එක සංසර් මේකත් සමග කියන්නේ දැන් දියුණු වෙත්ත පැතිවලට ඇවිල්ලා සාමාන්‍යයෙන් ලේසියෙන් දවස රස්සාවක් කළා තමන්ගේ ජීවන මාර්ගය තමන්ම හොයාගන්නේ නැතුව සමහර වෙලාවට වෙන කෙනෙක් යටතේ වැඩ කළා කියාකරි හොයාගෙන අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මං හිතන්නේ මේ ඉංජිනේරු විද්‍යාව ඒ විදිහටම දියුණු වුණා නම් මං හිතන්නේ අද ලංකාවේ බැලුවොත් එහෙම ලෝකේ ඉතා අති දියුණු ව්‍යාපෘති කරගැනීමට හැකියාව තියෙන ඉංජිනේරුවන් බිහි කිරීමේ රටක් බවට පත් වෙනවා.
හොඳයි. තිලක්සිල් මහත්මයා, දැන් ඉංජිනේරුවරෙක් අපේ ඉතිහාසයේ තුල ඉංජිනේරුවරෙක් අපිට දැන් මෙන්න මේ පුද්ගලයා මේ වගේ ඉංජිනේරු කියලා වෙන් වෙනව හඳුනා ගන්නට බොහොම අමාරුයි. හැබැයි මේ ඉංජිනේරුවරෙක් බිහි වෙන්නට අප්‍රමාණව කැපවීම් කරන්නට අවශ්‍යයි. ඔහුගේ ඥාන මණ්ඩලය පෝෂණය කරමින්, ඔහු නිරන්තරයෙන් ගවේෂණය කරමින්, ඔහු වෙනම මිනිසෙක් නිර්මාණය වන්නේ මේ ඉංජිනේරුවා කියන භූමිකාවට තිබෙනා වටිනාකම, සමාජ වටිනාකම මොනතරම් දෙනවද කියන නම් පොඩි කාලේ බොහෝ දරුවෝ කියන්නේ මම ඉංජිනේරුවරෙක් කියන, නැත්නම් වෛද්‍යවරෙක් කියන. එතරම් සමාජීය පිළිගැනීමක්, සමාජීය වටිනාකමක් ලැබෙති. මේ වටිනාකම ලැබෙන්නේ ඉංජිනේරුවා කියන්නා වූ මේ පුද්ගලයා, වෘත්තීමය පුද්ගලයා, ඊට වඩාගේ සේවයක් කරන්නා වූ පුද්ගලයා බිහිවීමේදී ඔහු කරන්නා වූ කැපවීම, ඔහු සතුව තිබෙනා වූ නිපුණතාවය, දක්ෂතාව, මේ හැම දෙයක්ම එකතු වෙලා මේ පුද්ගලයා මොනතරම් සමාජයට වටිනවද, මේ වටිනාකම නිර්මාණය වන්නේ කොහොමද?
ඔහිමානන්ද, මේ අපොසෝසස් පෙළ විභාගය වරණා විතරයි අපි දන්නවා. අපේ ශිෂ්‍යෝ විභාග කරලා ඇවිල්ලා කියන්නේ සමහරවිට ගණිතයේ පේපර එක පොඩ්ඩක් අමාරුයි ඒ වගේ කියලා කියන්නේ මොකද ඒගොල්ලෝ ගණිතයේ විෂය ධාරාව ඉගෙන ගත්තු හැම දිනෙකම වගේ බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරුවෙක් වශයෙන් අපේ ඉංජිනේරු පීඨයකට ඇතුල් වෙන්න. ඉතින් ඒ සිහිනයයි ඇතිලා තියෙන්නේ මොකද ඉංජිනේරුවෙක් වශයෙන් රටට ලොකු සේවයක් කරන්න පුළුවන් නිසා. ඉතින් අපි පුන පුනා කියන්න අවශ්‍ය නැහැ කොච්චර කැපවීමක් කරනවා කියලා. අපේ දෙමව්පිය දන්නවා ළමයින් නිදි මරහාගෙන ඒ පන්ති ගිහිල්ලා ඉගෙනගෙන අවසානයේදී කොහොම හරි ඉංජිනේරු කැටියට විශ්වවිද්‍යාලට ඉංජිනේරු ශිෂ්‍ය කැටියට විශ්වවිද්‍යාලට ගිහිල්ලා අවුරුදු 4 මාර්ග පමණ පාඨමාලාවක් හදාරලා ඊට පස්සේ එතනින් එළියට ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ රැකියාවක් කරලා ඊට පස්සේ අවුරුදු 5ක් විතර ගියාට පස්සේ එයාට වරලත් ඉංජිනේරු කියන තත්ත්වය අරගෙන ඒ ආකාරයට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. මේ අපි කොච්චර සුදුසුකම් ගත්තත් මොන ආකාරයට වැඩ කරනවද කියන එක අනුව තමයි අපේ රටට මේ ඉංජිනේරු වගේ වැදගත්කම තියෙන්නේ. ඉතින් අපි රටේ විශේෂයෙන්ම නවීන තාක්ෂණය ගත්තොත් එහෙම අපේ මහාචාර්යතුමා සඳහන් කරුවා අපේ අතීතයේ පිළිබඳව නවීනේ ඉංජිනේරු විද්‍යාව කොතරම් දුරට අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවද. එතනින් තමයි අපේ ඉංජිනේරු විද්‍යාවේ තියෙන වටිනාකම සමාජයේ කොච්චර දෙයක් කරනවද කියන එකත් අපි ගණන් බලන්නේ. අපි දන්න වෛද්‍යවරු අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා අපි වෛද්‍යරෙකුට සමාජයේ ලොකු තැනක් දීලා තියෙනවා. මම හිතන්නේ එතුමන්ලත් ඒ යුතුකම ඒ දිනම සුද්ධ කරනවා. ඉංජිනේරු හැටියටත් අද සෑම වෘත්තියකටම ඉංජිනේරු විද්‍යාව 80% විතර ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න අද අපි යම් කිසි ශල්‍ය කර්මයක් කරනවා. මොලේ ශල්‍ය කර්මයක් කරන්න ඕන නම් ඒකෙදී MRT ස්කෑන් ඒ විදිහට ස්කෑන් කරලා එහෙම අපි ගන්නව විස්තර. අරගෙන ඉවරලා මොලේ ඇතුළට ගිහිල්ලා බැලුවා වගේ වෛද්‍යවරුන්ට පුළුවන් වෙන බලාගෙන මොන විදිහද මේවා පිහිටලා තියෙන්නේ කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉස්සර නම් ඒක අනුමාන වශයෙන් බලනවා මෙතන මේ විදිහ සද්දයක් නිසා මෙහෙම වෙන්නේ නැති මම හිතන්නේ. ඒ විදිහට නැති බලන්නේ නැත්තේ. දැන් ඒගොල්ලෝ දැක්ක වගේ බල්ලෙවලා හරියට මෙතෙන්ට ඒ සුදුසු ක්‍රියාමාර්ගය ගන්නවා. එතනදී බලන්න කොච්චර දුරට ඉංජිනේරු විද්‍යාව දියුණු වෙලා තියෙනවද කියලා. දැන් වැඩි අවශ්‍ය නැහැ අපි බලන්න අපිට විදුලි බලය නැතුව කොච්චරලා ඉන්න පුළුවන්ද. විදුලි බලය නැතුනොත් ඉස්සලා කියපු දේ කරන්නත් බෑ, කිසි දෙයක් කරන්න බෑ. එතකොට අපේ ජීවිතයත් එක්ක ඒක බද්ධ වෙලා තියෙනවා. අපිට ජංගම දුරකථනේ නැතුනොත් අද ජීවත් වෙන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ඉස්සරණ අපි කොහේ හරි යනකොට පාර අහගෙන යන්නේ කොහොමද යන්නේ කියලා ඉවරලා. දැන් කියන්නේ එතෙන්ට ඇවිල්ලා මගේ මොබයිල් එකට කෝල් එකක් දෙන්න කියලා ඉවරලා. අන්න ඒ වගේ තත්යක් තියෙන. ඉතින් මෙතනදී අපි එන්න එන්න බද්ධ වෙන වැඩි ඉංජිනේරු විද්‍යාවත් එක්ක. ඉදිරියේදී අපිට බදුල්ලට කෝච්චිය යන්න ඕන නම් අපි ගිහිල්ලා මේ ප්‍රවේශ පත්‍රයක් ගන්න කලින් යන්න අවශ්‍ය නැහැ. පාන්දර ගිහිල්ලා පෝලිමින් අවශ්‍ය නැහැ. ඔර ඊ චැනලින් වගේ අපිට පුළුවන් වෙයි අපිට ප්‍රවේශ පත්‍රය කලින් ගන්න. ඒකෙන් අපේ කාලය එහෙම ගොඩක් ඉතුරු වෙනවා. අපි දන්න සමාජය ගොඩක් කාර්යබහුල නිසා කාර්ය ඉතුරු කරන ගන්න එකත් අපිට ලොකු දෙයක්. ඉතින් මේ හැම පැත්තෙන් බැලුවත් එහෙම ඉංජිනේරු විද්‍යාව අපිට ගොඩක් සමීප වෙලා තියෙනවා. ඉංජිනේරුව හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා මොන ආකාරයටද අපේ සමාජය තුළට මේ විද්‍යාව ඇතුළු කරන්න කියලා. දැන් බලන්න අන්තර්ජාලය ඉතාමත් හොඳයි. නමුත් මෑතකදී ජනාධිපතිතුමා නීතියක් වශයෙන් පනවලා තියෙනවා අන්තර්ජාලයේ අනවශ්‍ය විබ්බඩු වලට යන්නේම වහම නවත්තන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ සමාජය තුළට මේ තාක්ෂණයේ දියුණුව වෙනොත් එක්කම හොඳ වගේම හොඳ 50ක් ලැබෙනවා නම් නරකත් 50ක් වගේ ලැබෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් පාලනය කරමින් රටට අවශ්‍ය තාක්ෂණය පිටරට තියෙනවනේ ඒවා මෙහෙට ගෙනල්ලා ඉවරලා මොන ආකාරයටද අපිට සුදුසු වෙන්නේ කියලා තෝරලා බේරලා අරගෙන ඒවා අපේ සමාජය තුළට යැවීමත් ඒ වගේම අපේ සංස්කෘතිය වගේ දේවල් අපි බේරා ගැනීමෙන් අපේ අනන්‍යතාවයේ ඒ ආකාරයට තියෙන ආකාරයටත් අපේ තියෙන වටිනාකම් රැකගන්න ආකාරයට ඉංජිනේරු විද්‍යාව ඉදිරියට ගෙන යාම තමයි ඉංජිනේරුවන්ගේ අපේ ලොකුම වගකීම වෙන්නේ.
ඔය ලලිසල් මහත්මිය ඔබ තිලක්සල් මහත් මුලින්ම ආපෙල ඔබතුමා කිව්වා මේ අර වන්නි මාංශය මෙහෙමෙදිත් ඉංජිනේරු බලකාය කරපු මෙහෙය ඒ වුන් කොච්චර මෙහෙයක් කරාද අපේ හමුදාවන්ට ඉදිරියට යන්නට කියලා. ඒ නිසා ඒ හැම ක්ෂේත්‍රය පුරාම ඉංජිනේරුවන්ගේ තිබෙනා වූ ශිල්පීය දක්ෂතාවේ ඥානය පැතිරලා තිබෙන්නේ.
මම හිතන අපේ හමුදාවේ ඉංජිනේරුව දවසෙන් දෙකෙන් පාලම් ගහපු හැටි අපි දැක්ක නේද?
අනිවාර්යයෙන්.
ඒව තිබුණ නැත්නම් යුද්ධ ටැංකිය වලට එහා පැත්තට යන්න වෙන්නේ නැහැ. අර මඩවගුරු වලට. ඉතින් මම හිතන්නේ ඉතාමත් විශ්මයජනක ඒ විශේෂ වන්නි මෙහෙයුමේදී කරපු ඉංජිනේරු තාක්ෂණය.
අනිවාර්යයෙන්. අපි ඒක කෘතවේදීව යලිත තවක් සිහිපත් කරනවා. මහාචාර්යතුමනි ඉංජිනේරුවරෙක් කියපුවා දැන් මෙතුමන් කිව්වාගේ ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍ර පුරා ඉංජිනේරුවෙක් කියන්නේ මෙන්න මේ 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 රාමු ඇතුලේ කොටු වෙලා කියලා කියන්නට බැහැ. දැන් ඒ ක්ෂේත්‍රයේ පුළුල් වෙලා තිබෙන්නේ. හැමතරම ඉංජිනේරුවරයා බොහෝ වෙලාවට මේ මාධ්‍යත් එක්ක බොහොම ලොකු ගනුදෙනු කරනවා. මොකද ඉංජිනේරුවෝ ඉන්න ඔහු තමයි මාධ්‍යට කියන්නේ. ඔහුගේ ක්ෂේත්‍රයේ පුළුල් වෙලා තිබෙනවා. ඉංජිනේරුවරුන් අපිට වර්ග කරන්නට පුළුවන්ද මෙන්න මෙන්න මේ විදිහට කියලා. අපේ රටේ ගත්තම මෙන්න මේ ක්ෂේත්‍රවල ඉංජිනේරුවරුන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද අහගෙන ඉන්න අයට පුළුවන් ඒ ක්ෂේත්‍රයේ හඹා යන්නට.
ඔව් හිමානන්ද, මං හිතන්නේ ඔබේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඉංජිනේරු වෘත්තිකය කිව්වහම අපි කියනවා ඇත්තටම ඉංජිනේරු වෘත්තිකයන් මගින් ජාතියක් ගොඩනගෙනවා කියලා. ඒ කියන්නේ අපි කියනවා නේෂන් බිල්ඩර්ස්, ඉංජිනියර්ස් ආර් නේෂන් බිල්ඩර්ස්, ජාතියක් ගොඩනගෙනවා ඉංජිනේරු. මං හිතන්නේ ඒක නිසා තමයි අර ඉංජිනේරුවන් සඳහා විශාල ඩිමාන්ඩ් එකක්, එහෙම නැත්නම් ඉල්ලුමක් තියෙන්නේ. ඒ කියන්නේ කෝස් එකක් ෆලෝ කිරීම සඳහා හෝ දෙමාපිය විශාල වශයෙන් කැප වෙලා තමන්ගේ දුව පුතා කොහොම හරි ඉංජිනේරු පීඩයකට ඇතුළත් කරන්න ඉතා වෙරදරන්නේ ඒක තියෙන වැදගත්කම නිසා. ඒ වගේම ඒකට තියෙන පිළිගැනීම නිසා,
ඒ කියන්නේ
වටිනාකම නිසා. ඉතින් අපි බැලුවොත් එහෙම බලන්න, අපි වටපිට බැලුවොත්, තමන්ගේ වටපිට බැලුවොත් අපිට තේරෙනවා ඉංජිනේරුවන් විසින් අපේ ලෝකේ අපි ජීවත් වීම සඳහා කරලා තියෙන නිර්මාණ බලන්න. දැන් මේ කතා කරන මයික් එක කවුද හදලා තින්නේ? ඉංජිනේරුවෝ. ලියන පෑන, මේ කොලේ, අඳින ඇඳුම, අපි අඳින අපේ උපැස්සියවල, මේ වාඩිවිල ඉන්න පුටුව, වහල, ගෙවල්, හැම දෙයක්ම බැලුවොත්, මෙතන මං හිතන්නේ අපි ඉන්න වටාපිට බැලුවොත් කිසිම දෙයක් අපිට කියන්න බෑ ඉංජිනේරුවන්ගේ අනුදැනුම නැතුව, ඒගොල්ලන්ගේ උපදේශකත්වය නැතුව හදලා තියෙනවා කියලා. ඉතින් බැලුවොත් අපි ජීවත් වෙන්නේ මේ ඉංජිනේරුවන් විසින් මවපු ලෝකයක් තුළ. ඉතින් ඒ අතින් බැලුවහම අර තිලක්සෙල්ලු මහත්තයා කිව්වා වගේ හැම පැත්තෙම ඕනම පැත්තකට ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒ පැත්තේ ඒ විෂයට අදාළ ඉංජිනේරුවන්ගේ කැපවීමක් තියෙනවා කියලා. ඉතින් අපි ගත්තොත් දැන් ගොඩනැගිලි නිර්මාණය කිරීම, මහා මාර්ග, අපි කියනවා යටිතල පහසුකම් කියලා ලංකාවේ, එහෙම නැත්නම් ලෝකේ යටිතල පහසුකම්. ඉතින් ලංකාවේ යටිතල පහසුකම් සෑහෙන වැඩි දියුණු වෙමින් පවතින මේ අවස්ථාවේ ඒ පහසුකම් ඇති කිරීම සඳහා, විශේෂයෙන්ම දැන් යුද්ධයෙන් පස්සේ අපි උතුරු නැගෙනහිර ගත්තාම ඉතා විශාල වශයෙන් යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවයක් නැගලා තියෙනවා. ඒ පහසුකම් ගොඩාක් වෙලාවට අපි සිවිල් ඉංජිනේරු පැත්තෙන් කරනවා. ගොඩක් වෙලාවට සිවිල් ඉංජිනේරු පැත්තෙන් කිව්වහම අපි පාලම් පාරවල් හදන ඒවා, ගොඩනැගිලි හදන ඒවා, වාරි මාර්ග, ඒ වගේ ව්‍යාපෘති කරන හැම දෙයක්ම කරන්නේ සිවිල් ඉංජිනේරු. මං හිතන්නේ ලෝකයේ ගත්තහම කලින්ම ඇතිවෙච්ච ඉංජිනේරු ක්ෂේත්‍රය තමයි මිලිටරි ඉංජිනේරින්. කියන්නේ මොකද ඒක අවශ්‍යතාවයක් තිබුණා ලෝක යුද්ධ ආරම්භය නිසා. නමුත් ඒ මිලිටරි ඉංජිනේරින් පැත්තෙන් ගියත් විශේෂයෙන්ම අවශ්‍ය වුණේ සිවිල් ඉංජිනේරු. එතනින් තමයි සිවිල් ඉංජිනේරුවන් කියන්නේ කටේ ඉස්සෙලම බිහි වුණේ. ඉතින් ඒක තමයි ප්‍රධානතම දේ. නමුත් ඒ අතින් බැලුවහම තවත් යටතලි පහසුකම් ගත්තොත් එහෙම, දැන් අර විදුලිය ගත්තොත් අනිවාර්යයෙන්ම අපි දන්නවා විදුලි නිෂ්පාදනය කිරීම සඳහා, විදුලිය බෙදා හැරීම සඳහා, ඒ වගේ හැම පැත්තෙම ගත්තා නැත්තම් විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා, ඒ වගේ නඩත්තුව කිරීම සඳහා, ඒ වගේ ව්‍යාපෘති සඳහා අනිවාර්යයෙන්ම අපිට විදුලි ඉංජිනේරුවන් අවශ්‍යයි. ඒක තව ශේෂ්ත්‍රයක් තමයි විදුලි ඉංජිනේරු. ඊළඟට අපි ගත්තොත් එහෙම සන්නිවේදනය ගත්තාම ටෙලිකොමියුනිකේෂන්, ඒ පැත්ත ගත්තාම අනිවාර්යයෙන්ම අපිට සන්නිවේදන ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් අවශ්‍යයි. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉදින්ටතාව භාවිතා කරන අපි කියනවා මේ කන්සියුමබල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා. අපි හිතමු ටෙලිවිෂන් එක වෙන්න පුළුවන්, රේඩියෝ එක වෙන්න පුළුවන්, භාවිතා කරන ඒ වගේ උපකරණ හැමෝම, ඒ වගේ හදන්න අපිට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් අවශ්‍යයි. ඉතින් ඒ අතින් බැලුවහම මට කියන්න පුළුවන් අපිට ඉංජිනේරුවන් අවශ්‍යයි රසායනික විද්‍යාව පිළිබඳ ඉංජිනේරුවන්, ඒ වගේම අපි අඳින ටෙක්ස්ටයිල්ස්, අඳින රිදිපිලි පිළිබඳ ඉංජිනේරුවන්, අපි ද්‍රව්‍ය පිළිබඳ ඉංජිනේරුවන්. මොකද අපි යම් කිසි දෙයක් දියුණු කිරීම සඳහා ඒ වගේ ද්‍රව්‍ය තාක්ෂණය දියුණු කරගන්න ඕන. ඊළඟට IT කම්පියුටර් ඒ වගේ පැත්තෙන් ගත්තහම අපිට ඉංජිනේරුවන් අවශ්‍යයි, තොරතුරු තාක්ෂණය. ඊළඟට අපිට ඇග්‍රිකල්චරල් ඉංජිනේරු, ව්‍යාපෘති, කෘෂි ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන් අවශ්‍යයි. ඒ වගේ ගත්තොත් එහෙම බයෝටෙක්නොලොජි, නැනෝටෙක්නොලොජි, නැනෝ තාක්ෂණය, ඒ වගේම අහසේ ගුවන් තාක්ෂණය, ඒ වගේ මැරින් මේ මුහුදේ තාක්ෂණය, ඒ හැම පැත්තෙම ගත්තම මං හිතන්නේ අපි හිතන හැම පැත්තකටම විශේෂඥවරු අවශ්‍යයි. දැන් ඇත්තටම ඉස්සර අපිට තිබුණේ සිවිල්, ඒ වගේම විදුලි සහ මෙකැනිකල් යාන්ත්‍රික පැත්ත විතරයි. ඉතින් අපි ගත්තොත් යාන්ත්‍රික ගැන කතා කරේම නැහැ. අපි ගත්තොත් යාන වාහන නිපදවීම, කර්මාන්තශාලා, ඒ වගේ ගත්තාම යාන්ත්‍රික තාක්ෂණය අනිවාර්යම අවශ්‍යයි. ඉතින් ඒ තුන විතරයි ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා තිබුණේ. නමුත් දැන් නවීන විද්‍යාව සමග මේ ඉංජිනේරු විද්‍යාව බෙදි බෙදි යනවා. විශේෂ ඒරියස් නැත්තං ඒ පැති සඳහා එද මංහිතන්නේ එන්න එන්න තවදුරටත් මේ පිළිබඳ පුළුල් වීමක් වෙනවා.
දුරකතරමතුමත් වෙන අපට 2.6812 පේ දුරකතර අංකය 2.6824 දුරකතරින්ට ඔබට පුළුවන් කතා කරන්නට. ආයිබෝවන් කවුද මේ?
ආයිබෝවන් මම ප්‍රියන්ත පීරිස් කියලා මීගමුවෙන්. මමත් කඩුවැද්ද එන්ජිනේරුවෙක්. ඒ කාලේ 71 අවුට් උනේ. මම කැමති දැනගන්න දැන් මේ දැන් අපි කතා කරා අපේ ඉංජිනේරු තාක්ෂණයේ වැදගත්කම ගැන. ඒක මං කැමති ඇයි අපිට මේක නැති වුණේ කියලා. එදා දැන් රජ කාලේ අපි කරපු දේවල් අද කරන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා ඉන්නවා. මේකට හේතු ගැන අපි සාකච්ඡා කරොත් මං හිතන්නේ ඊට වඩා වටිනවා කියලා මට හිතෙනවා.
හරි බොහොම සුදු මොකද අපි මුලින්ම කතා බහට ප්‍රවේශ වුණේ ඉන්ජි අපි ඉතිහාසය පිළිබඳ කතා කරන ඉතිහාසයේ යම් තැනකදී අපිට ගිලිහි ගියා මේ අධිරාජ්‍යවාදීන් විසින් මේ වැවමුණු සහ අපේ පන්සල් මේ හැම දෙයක්ම විනාශ කරන ගත්තා. ඒත් එක්කම තිබුණ වටිනාකම ඔබතුමන් කිව්වා වගේ අපිට නැති වුණා. ඒ නැති වෙච්ච උරුමය හොයාගෙන තමයි අපි දැන් යන්නේ. තිලක්සිල මහත්මයා දැන් ඉංජිනේරුවරෙක් විය හැකි මාර්ගය මොනවාද කියන කාරණේ පිළිබඳ මොන කොයි විදිහටද ඉංජිනේරුවරෙක් වෙන්න පුළුවන්? ඌ අනිවාර්යෙන්ම ඉංජිනේරු පීඨයකට ඇතුල් වෙලා ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්නට අවශ්‍යද? නැත්නම් ඒ දක්වා යන්නට බැරි නමුත් ඉංජිනේරුවෙක් වෙන්නට කැමති කැපවීමක් කරන්න පුළුවන් ලකුණු එකෙන් දෙකෙන් එහා මෙහා වෙලා විශ්වවිද්‍යාලය යන්නට බැරි වෙච්ච අපි තරුණ තරුණයන් දහස් ගණනක් ඉනවා. මේ අභියෝගයේ මේ ඉලක්කය වෙත යන්නේ කොහොමද? ඉංජිනේරුවරෙක් වෙන්නේ කොහොමද?
ඉමානද ඊට කලින් අපි අර ප්‍රශ්න පොඩි පිළිතුරක් දෙමු නේද මේ කියන්නේ?
අනිවාර්යයෙන්.
ඇයි ඒ විදිහට දියුණු වෙලා නැත්තේ කියන එක? ඇත්ත වශයෙන්ම අපේ කෘෂිකර්මයට ගිය කලම තමයි ගිහිලා තියෙන්නේ. ඒ විදිහටම හිතන්න පුළුවන්. දැන් අපි ඉස්සර අපි වවාගෙන කෑව. දැන් වෙලා තියෙන මොකද පිටරටින් ගෙනල්ල ඉවරලා අපි කනවා. අපිට කවුරු හරි ණයක් දෙන්න පුළුවන්, ණයක් දීලා ඉවරලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට කරන්නයි කියලා ඉවරලා. ඔය උපදේශන සේවා ඒ වගේ ඒවා නිසා තමයි, ඒ වගේම පිටරටින් අපිට ණය දෙනවා. ණය දෙන නිසා අපි ණය ගන්නවා. ඒව නැතුව සමහරවිට මේ අපේ අවශ්‍යතාවයක නෙවෙයි සමහර ව්‍යාපෘති කරලා තියෙන්නේ. පිටරටින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපේ ඇමති කෙනෙකුට කියන්න පුළුවන්, ඇමතිතුමෙකුට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඕගොල්ලෝ ණය දෙන්න පුළුවන්. ඇයි ඕගොල්ලෝ මේ ව්‍යාපෘතිය පටන් ගන්න නැත්තේ කියලා. ඊට පස්සේ ඒ ඇමතිතුමා එයාගේ මේ සමහර ඒ වෘත්තිකයන්ගෙන් අහන මෙහෙම දෙයක් තියෙනවා අපිට අවශ්‍යද? සමහරවිට හිත දිනා ගැනීම සඳහා අර කට්ටියගෙන අපි ඒක කරමු කියලා ඉවරලා. සමහරවිට ඒක අපිට එච්චරම අත්‍යවශ්‍ය නැතිෙන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් උපදේශකයෝ මෙහි ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන විදිහට මේවා අපිට සකස් කරලා අපිට කරන්න වෙන්නේ සමහරවිට අපේ ඉංජිනේරුවන්ට අර කියන විදිහට වැඩ කරන එක විතරයි. ඉතින් අන්න ඒ වගේ. නමුත් විශේෂයෙන්ම කියන්නේ මේ රජය ආවට පස්සේ අපේ ගැතිභාවය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. දැන් අපේ කියන හැඟීම අපිට තියෙනවා,
ජාතිකත්ව හැඟීම,
ජාතිකත්ව හැඟීම තියෙනවා. අපි දැන් නිවහල් ජාතියක් හැටියට අපි ඔය සුදුහමට එච්චරම යටත් වෙන්නේ නැති බව අපේ රජය මගින් පෙන්වලා තියෙනවා. දැන් අපිටත් මේ හැඟීම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒ තත්ත්වෙන් දිගටම ඉන්න එක නෑ. ඉස්සරහටම හිතන එක වෙනස් වෙයි. දැනට හිමානන්දර පේනවා ඇති එච්චර උපදේශකයෝ ලංකාවේ නෑ. අපේ ඉංජිනේරුවෝ තමයි මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්නේ.
ඉංජිනේරුවෙක් විය හැකි මාර්ග මොනවද කියන කාරණා පිළිබඳ
අපි ගොඩක් කලාවට ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විභාගය කරලා ඉවරලා එතනින් හොඳින් සමත් වෙලා ඉංජිනේරු පීඨයකට යන්න. අපිට තියෙනවා ඉංජිනේරු පීඨ තුනක්. මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලය, ඊට අමතරව අපේ විවෘත විශ්වවිද්‍යාලෙත් තියෙනවා ඉංජිනේරු පීඨය. එතකොට උසස් පෙළින් කෙලින්ම යන්න බැරි වෙච්ච කෙනෙකුට, සාමාන්‍ය පෙළ සමත් කෙනෙකුට වුණත් ඉංජිනේරුවෙක් වීම සඳහා තමයි මේ මාර්ගය හදලා තියෙන්නේ විවෘත විශ්වවිද්‍යාලය. ඒ නිසා යම්කිසි කෙනෙකුට ගොඩක් ආශාවක් තියෙනවා නම් ඉංජිනේරුවෙක් වෙන්න, නමුත් උසස් පෙළ හරියට සමත් වෙන්න බැරුණා නම් ඔහුට පුළුවන් ඒ විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාවක් හදාරලා ඉවරලා ඉංජිනේරුවෙක් වෙන්න. ඒ විවෘත විශ්වවිද්‍යාලය තියෙනවා, ඒක හොඳක් තමයි. ඒ තමන්ගේ ඉගෙනගත්තු මට්ටම අනුව ඇතුල් වෙන්න පුළුවන් මට්ටම් තියෙනවා. ඉංජිනේරුවෙක් වෙන්න සමහරට උසස් පෙළ සමත් වෙලා තියෙනවනේ මැද හරියෙන් ඇතුල් වෙන්න පුළුවන්. එතකොට උසස් සාමාන්‍ය පෙළ නම් ටිකක් පල්ලේ හරියෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තියෙන ඒ පාඨමාලා කරලා ක්‍රමෙන් ඉහළට යන්න පුළුවන් කියනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් අපි පාඨමාලාවක් සිදු කරනවා. ඒ පාඨමාලාව හදාරලත් ඒකේ තියෙනවා පාර්ට් 1, පාර්ට් 2, පාර්ට් 3 කියලා තුනක් තියෙනවා. ඒක සාමාන්‍ය අවුරුදු 4කින් විතර එකක් ඉවර කරන්න පුළුවන්. එතනින් ඉංජිනේරුවෙක් වෙන්නත් පුළුවන් වෙනවා. ඊට අමතරව තව පිටරට විභාගය තියෙනවා. ලන්ඩන් වල විභාගයක් තියෙනවා ඉංජිනේරින් කවුන්සිල් කියලා. ඒකෙත් තියෙනවා කොටස් තුනක්. ඒ කොටස් තුන සමත් වීමනත් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. නේද? අපේ ආනන්ද ජයවර්ධන මහාචාර්යතුමාට මට වඩා මේ ක්ෂේත්‍රයේ ටිකක් එකතු කරන්න පුළුවන් ඒක.
ඔව් මට සමාවෙන්න අපි දුරකථන මුතුමත් වෙන ඊට පස්සේ අපි අලුතෝ කතාවට එකතු වෙමු. අයබෝන් කවුද මේ?
අයබෝන් මේ කැලණින් කතා කරන්නේ. මේ 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 ඉංජිනේරු මහත්තයා අහන්න කැමති මේ පුරාණ එල්ලංගා පද්ධතිය පිළිබඳව මේ ප්‍රශ්නය. මේ ඒ පිළිබඳ පොත් ලියවිලා තියෙනවා. මේක මේ නූතන වාරිතාක්ෂණයේ පිළිගැනීමක් නැත්තේ මොකද මේ එල්ලංගා පද්ධතිය පිළිබඳවයි පොඩි විස්තරයක් කරන්න කියලා පොඩ්ඩ ඉල්ලා සිටින්න.
අපි විශේෂයෙන්ම දැන් මේ අපේ ඓතිහාසික කාරණා පිළිබඳව අපි කතා කළේ අතිශයින් වැදගත්යි මම විශ්වාස කරනවා. අපි කතා කරන අද මාතෘකාව යොදාගත් අපි නූතන තාක්ෂණය කොහොමද අපි යොදාගන්නේ කියන කාරණේ පිළිබඳව මහාචාර්යතුමනි ඔබතුමන්ගේ කාර්ය පිළිබඳව අපි අතිශයින් වැදගත් වෙන වාරිෂ්ඨාචාර පිළිබඳව අපි කතා කළ යුතුයි. නමුත් මේ කාලේ තිබෙනව ප්‍රවණතා පිළිබඳව තමයි විශේෂයෙන් අපි කතා කරන්නේ. ඉදිරියේදී අපිට ලොකු අභියෝගයක් තියෙනවා, ලොකු ඉලක්කයක් තියෙනවා, ලොකු සීමාවක් අපිට තිබෙනවා මේ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමත් සමග ඒ ඉලක්ක වෙත යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි කතා කරන්නේ. අපි මාතෘකාවට අදාළව අපි කතාගෙන බලාපොරොත්තු වෙනවා මේ තව අඩහොරාවකට අසන කාලයක් අපිට තිබෙන නිසා. මචරතුමනි කලින් අපි අර කිව්වා මෙතුමන් කිව්වා තවත් අපිට යන්න පුළුවන් ඉලක්කයන් තිබෙනවා කියලා මේ ඉංජිනේරුවරෙක් විය හැකි ක්‍රම.
මම හිතන්නේ තිලක් දිසිලා මහත්තයා කියපු ක්‍රම හරියටම හරි. ඊට අමතරව මම හිතන්නේ අර ළඟදී අපි විශ්වවිද්‍යාලයක් අලුතෙන් නිර්මාණය කරා යුනිවෝටෙක් කියලා වෘත්තීයයන් පිළිබඳ විශ්වවිද්‍යාලයක්. ඒ විශ්වවිද්‍යාලය මගින් වුණා දැනට අපි සාමාන්‍යයෙන් ඉංජිනේරු හදාරන්න කැමති උදවිය තාක්ෂණවේදීන් වශයෙන් සමහරලාට වැඩ කරනවා. ඒ එවැනි වැඩ කරන පුද්ගලෙන්ට වුණත් ඒ විශ්වවිද්‍යාලයක් තුළින් ඉංජිනේරුවෙක් විදියට එන්න පුළුවන්. ඉතින් දැනට අපි ගත්තොත් එහෙම ලංකාවේ 1000ක් විතර තමයි අවුරුද්දකට ඉංජිනේරුවන් විදියට පාස් අවුට් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඔබ කිව්ව වගේ අතරම ඉංජිනේරුවන් විසින් කොහොමද අපේ ආර්ථිකයට, මොකද අපි රටක් දියුණු වෙන්න ඕන, අපේ රට ඇතුලේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. ඒ අතින් බැලුවහම මං හිතන්නේ තව විශාල
1000ක් එළියට
එන්නේ 1000ක් එන විශ්වවිද්‍යාලයෙන් පමණයි. විශ්වවිද්‍යාලයේ ලංකා විශ්වවිද්‍යාලයේ පද්ධතිය තුළින් පමණක් 1000ක් එනවා. ඊට අමතරව සමහල්ලාට පිටරට උපාධි කළා පාස් අවුට් වෙනවා, විවෘත විශ්වවිද්‍යාලයෙන් කීප දෙනෙක් පාස් අවුට් වෙනවා. අර යුනිවෝටෙක් එක දැන් පටන් ගත්ත විතරයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් කීප දෙනෙක් පාස් අවුට් වෙනවා. ඒ විදිහට ගත්තහම මම හිතන්නේ මේබි 1200ක් විතර වගේ අවුරුද්දකට පාස් අවුට් වෙන කියලා අපිට හිතන්න පුළුවන්.
ප්‍රමාණවත්ද
නැහැ, අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් නැහැ. ඉතින් ඇත්තටම රටක් දියුණු කිරීම සඳහා අපිට ඉංජිනේරුවන් විශාල වශයෙන් අවශ්‍යයි. විශාල වශයෙන් හැම පැත්තෙම අවශ්‍යයි.
ලොකු ඉල්ලුමක්ත් තිබෙනවනේ මහාචාර්යතුමනි.
අනිවාර්යයෙන්ම සමහර පැති ගත්තාම, නැත්නම් සමහර ශාස්ත්‍ර ගත්තාම ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් ඇත්තටම අපි ගත්තොත් තොරතුරු තාක්ෂණය, ඔබ අහලා ඇති, අපිට දැනට තියෙන තොරතුරු තාක්ෂණයේ ඉල්ලීම සපුරාලීම සඳහා අනිවාර්යයෙන්ම ඒගොල්ල කියනවා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉන්ඩස්ට්‍රි එක කියනවා අපිට ඉංජිනේරු 5000ක්වත් ඕන කියලා. නමුත් ඉතින් අපි ලංකාවේ ඉතා සුළු ප්‍රමාණයක් පාස් අවුට් කරන්නේ.
ඉඩමදි ප්‍රමාණය, කියන්නේ මේ අධ්‍යාපනය ලබන්නට මම කියන්නේ භූමි ප්‍රමාණය ඉඩමදි නෙමෙයි. ඒ සඳහා තිබෙනා වූ අවස්ථාව අපිට තිබෙනවා ආයතන සංඛ්‍යාව මදි පාඩුවක් තිබෙනවද, නැත්නම් රාජ්‍ය හෝ පෞද්ගලික මෙදයන්ශයේම, නැත්නම් ඒ සඳහා උනන්දු වෙන පිරිස අඩුයිද?
මං හිතන්නේ අපි ගත්තොත් එහෙම ලංකාවේ අධ්‍යාපනය අපි දන්නවා මේ නිදහස් අධ්‍යාපනය, එහෙම නැත්නම් අපි කියන ෆ්‍රී එඩියුකේෂන්, අපිට කිසිම ගාස්තුවක් ගෙවන්නේ නැතුව තමයි දැනට ලංකාවේ අධ්‍යාපනය විශ්වවිද්‍යාලය තුළ පවතින්නේ. ඉතින් ආණ්ඩුව විශ්වවිද්‍යාලයක් ගත්තහම මොටු විශ්වවිද්‍යාලයෙන් ඔය සඳහා පාස් අවුට් වෙන්නේ 200ක් විතර වෙන්න පුළුවන්. ඒ වගේ 100ක් විතර පෙරදෙනේ විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙනවා, රුහුණ විශ්වවිද්‍යාලයෙන් ඒ වගේ තව 50ක් විතර පාස් අවුට් වෙනවා. ඒ වගේ ගත්තහම ඒ නිදහස් අධ්‍යාපනය ගෙවීමක් නැතුව කරන අධ්‍යාපනය. නමුත් ඊට අමතරව තියෙනවා ගෙවීමක් කළා කරන්න පුළුවන් අධ්‍යාපනය. දැන් SLIIT වගේ මං හිතන්නේ කවුරුත් ඒ නමෙන් කිව්වහම දන්නවා. එවැනි ආයතන තියෙනවා, ඒවනුත් ඒ වගේ තොරතුරු තාක්ෂණය පිළිබඳින් යන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ලංකාවේ තියෙන ප්‍රධානතම ගැටලුව තමයි සමහර වෙලාවට ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපනය ආණ්ඩුවෙන් විතරක් දෙන්න. මේ අධ්‍යාපනය කිසිම ගෙවීමක් නැතුව නිදහස් අධ්‍යාපනයක් හැමෝටම ලබා දෙන්න. මම හිතන්නේ අපි වගේ දියුණු වෙමින් පවතින රටක් ගත්තහම එවැනි දෙයක් කරන්න හරි අමාරුයි. මොකද අපි ගත්තොත් එහෙම අපේ තියෙන සල්ලි ටික අපි පහුගිය දවස්වල යුද්ධයට වියදම් කරා, ඊළඟට සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ඒ හැම පැත්තටම වියදම් කරන්න ඕනේ. ඉතින් ඒ අතින් බැලුවහම මං හිතන්නේ මේකට අවස්ථාවක් අපි ලබා දෙන්න ඕනේ පුජ්ජලික අංශයට. ඉතින් ඒ අතින් බැලුවහම එහෙම ලබා දෙන්න ගියහම සමහරලාට ඒවට ඒවට ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙන. මං හිතන්නේ අපි හැමෝම මේව කරගන්න ඕනේ. අපි ඉස්සරහට යන්න නම් මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ අවස්ථාව ලබා දෙන්නේ කැමැති කට්ටියට, ඒ අවස්ථාව ලබා දෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තියෙන පොඩි පොඩි ගැටලු නිරාකරණය කරගෙන මේ අවස්ථාව ලබා දුන්නොත් මං හිතන්නේ ලංකාවට ඉදිරියට යන්න පුළුවන්. ඒ තොරතුරු තාක්ෂණය පැත්තෙන් ගත්තාම, ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම මං හිතන්නේ ඒත් ගොඩක් වෙලා දැන් සිවිල් ඉංජිනේරු කිව්වහම සමහර වෙලාවට කියනවා මේ ඉංජිනේරු මෙච්චර බිහි කරොත් එහෙම රැකියාවන් හම්බෙයිද කියලා. ඉතින් මම හිතන්නේ ඇත්තටම ලෝක රටක් ගත්තාම රටේ ආර්ථික එන්නේ ඇත්තටම ඉගෙනීම වැඩිකමින්. ඇත්තටම ඒ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් අධ්‍යාපනය ලබාගෙන කවුරු හරි ඉන්නව නම් කවුරුත් නිකන් ඉන්නේ නැහැ. මොනවා හරි දෙයක් කරනවා කියන්නේ රටේ ආර්ථිකයට සම්මාදම් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ දැනට අපි නිෂ්පාදනය කරන, එහෙම නැත්නම් පාස් අවුට් කරන ඉංජිනේරු ගානේ අනිවාර්යයෙන්ම මදි. ඒක වැඩි කරන්න ඕන. ඉතින් මම හිතනවා ඉස්සරහට පුද්ගලික අංශයේ දායකත්වේනොත්, ඒ වගේම රාජ්‍ය අංශයේ ව්‍යාපෘතියත් නිසා, يعني වැඩිදුර දියුණු කිරීමත් නිසා අපි හිතනවා ඉස්සරහට ලංකාවේ වැඩි ඉංජිනේරු ප්‍රමාණයක් බිහි කිරීමට හැකි වෙයි කියලා.
හොඳයි. අපේ දුරකථන අංකය 2-68-24-12, අපේ දුරකථන අංකය 2-68-24-12 දුරකථනට පුළුවන් ඔබට සාකච්ඡාව සමගින් එක්වන්න. තිලක්සිල්ව මහත්මයා, අපේ රටේ දැන් ලෝකෙ ගත්තම නවීන තාක්ෂණ හොයාගෙන අලුත් නිර්මාණ හොයාගෙන අලුත් පර්යේෂණ කරනවා. ලෝකේ බිලියන 1100ක් විතර මේ වසරේ සඳහා, ඇමරිකන් ඩොලර් බිලියන 1100ක් විතර වැය කිරීමට නියමිතයි පර්යේෂණ සඳහා පමණක්. ලංකාවේ ගත්තම දළදේශීය ආදායමෙන් 0.02% ප්‍රමාණයක් තමයි පර්යේෂණ සඳහා අපි වියදම් කරන්නේ. කියන්නේ අලුත් සොයා ගැනීම සඳහා පහුගිය කාලේ අපිට අත්‍තරම වියදම් කරන්න උන් නැහැ. අපේ තිබ්බ ප්‍රශ්න වැඩි වුණා, රටේ තිබ්බේ ප්‍රශ්න වැඩි වුණේ, විශේෂයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා අතිවිශාල මුදලක් දරන්න සිදු වුණා. ප්‍රධාන කාරණේ විදිහට හැමදෙනාම හැම ආණ්ඩුවක්ම පෙන්වුවේ ඒක. දැන් මේ 0.02 කියන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක්. මේ කඩුම තරමේ 0.02ක්වත් විය යුතුයි කියලා තමයි කියන්නේ. දැන් මේ පර්යේෂණ සඳහා යොමුවීම, පර්යේෂණ සඳහා යොමුවීමේ වැදගත්කම, එහිදී ඉංජිනේරුවා සතු කාර්යභාරය රටක් ඉදිරියට ගෙන යෑමේදී අපි දන්නවා ඉන්දියාව, පාකිස්තාන් මේ දකුණු ආසියානු කලාපයේ තුන ඔවුන් කොච්චර ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියලා, චීනය හිතාගන්න බැරි තරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියලා. මේ අපිත් එක්ක හිතවත් රටවල් අපි තාම ලොකු දුරක් ගිහිල්ලා නැහැ. අපි ඉංජිනේරුවන් එකතු කරගෙන මේ ගමන යන්නට මොන වගේ කැපවීමක් අපි කළ යුතු රටක් විදිහට, ඒක අපිට මොනතරම් වැදගත් වෙනද ලෝකයේ ඉදිරියේ අපි නැගී සිටින ජාතියක් විදිහට?
ඔව්, අපි ඇත්තරම අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි අපි මොලේ තියෙන එක. දැන් ලෝකේ තියෙන නොලෙජ් බේස් සොසයිටි කියන එක දැනුම පදනම් වූ සමාජයක්. ඉතින් මේ ආසියාකරයේ තියෙන දැනුම තමයි වැඩියෙන්ම. ඉතින් අපිට හොඳට හම්බ කරගෙන ඉවරලා හොඳට දියුණු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ ලැබලා තියෙන්නේ. අපි දන්නවා අන්තර්ජාලයට ගිහිල්ලා ඉවරලා සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ළමයකට පුළුවන් කොහෙන් හරි මේ ප්‍රෝග්‍රෑම් එකක් ඩිවලොප් කරන්න අරගෙන ඉවරලා ඒක ඩිවලොප් කරලා ඒක සංවර්ධනය කරලා ඒක දීලා ඉවරලා ඒකට අවශ්‍ය මුදල් මේ අන්තර්ජාලය හරහාම ලබා ගන්න. ඉතින් මේ වගේ තාක්ෂණයක් තියෙනවා. ඉතින් අපි කොහෙන්ද මේක පටන් ගන්න ඕනේ, කොහෙන්ද ඉවර කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. ඇත්තටම අපිට ලොකු ලොකු පර්යේෂණ කරන්නේ නැතුව අපේ රටට අවශ්‍ය දේවල් ටික අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒකෙම විශාල මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඇත්තටම අපි අවසානයේදී බලාපොරොත්තු වෙන හොඳ ආර්ථිකයක් තියෙනවා නම් අපිට හොඳ වැටුපක් ලැබෙනවා. එතකොට අපිට හොඳ ජීවන තත්ත්වයක් ලැබෙනවා. අවසන්නේ නොතරින්නේ. ඉතින් අපි එහෙමනම් අපේ රටේ ගොඩාක් පාවිච්චි වෙන දේවල් තියෙනවා. අපි හිතමු රූපවාහිනී යන්ත්‍රය. අපි රූපවාහිනී යන්ත්‍රයක් තාම ලංකාවේ හදනවද නැහැ. නමුත් අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක්. මොකද හේතුව ඒ ගොඩාක් පාවිච්චි කරන නිසා. අපි ගමු 3-wheel එකක්. එතකොට ඒවා කොච්චර පාරේ තියෙනවද? ඒවට ලොකු තාක්ෂණයක් අවශ්‍ය නැහැ. මං හිතන්නේ අපි පටන් ගන්න ඕන නැතනි. අපි ඒ අපිට ගොඩාක් අවශ්‍ය වෙන දේවල් ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා නම් ඒවට අවශ්‍ය පර්යේෂණ විතරක් මුලින් කෙරුවා නම් අපිට විශාල මුදලක් අපිට ලංකාව තුළ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒකෙන් අපිට විශාල රැකියා ප්‍රමාණයක් ජනනය කරගන්න පුළුවන් වෙනවා. ඒවා සිදු කිරීම සඳහා අපිට ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපි දැන් හැමෝම ඉංජිනේරු වෙන්න බලනවා, ඉංජිනේරු පීටට ගිහිල්ලා ඉවරලා. නමුත් ඉංජිනේරු විද්‍යාව ගැන ඉංජිනේරු පීටෙන් පිට වෙන ඉංජිනේරුවෙක් විතරක් නෙවෙයි. ඒකේ තියෙන එක එක මට්ටම් තියෙනවා. දැන් අපේ වඩුබාසුන් අය කෙනෙක් ගත්තොත් එයත් එක්තරා ඉංජිනේරුවෙක්. එතකොට ඒ අයගේ දැනුම් මට්ටම තියෙන එක ලෙවල් එක මට්ටමක. නමුත් අපි ගත්තොත් එහෙම අපේ මේසන් බාසුන් අය කෙනෙක්, එයාට සාමාන්‍ය ගයක් හදන්න පුළුවන්. නමුත් විශාල ගොඩනගිල්ලක් හදනවනම් ඒ දැනුම මදි. එතනින් තව ඊට වඩා ඉහළ ඉංජිනේරු දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ පර්යේෂණ සඳහා මුදල් වැය කරන්න ඕනේ. නමුත් අර අපේ දැනුම තියෙන නිසා අපිට කෝටි ගණන් වැය කරන්න අවශ්‍ය නැහැ. දැන් බලන්න විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුන්ට ඉංජිනේරු පීටී ඒගොල්ලන්ට ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති අනිවාර්ය දෙයක්. එතකොට ප්‍රොජෙක්ට් එකක් ඒක සිදු කරන්නේ මොකක් කර අලුත් දෙයක් කරන්න. අපිට පුළුවන් නම් අපිට ඕන නව සොයා ගැනීම ඒවට යොමු කරන්න අර කරන ව්‍යාපෘතිය එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එක අපිට ඵලදායි දෙයක් වෙනවා. බලන්න එතකොට කොච්චර අඩු වේදමකින් අපිට අවශ්‍ය පර්යේෂණයක් අපිට කරගන්න පුළුවන්ද කියන්නේ.
ඒතර සමාවෙන්න දැන් 1000ක් විතර එක වර්ෂයකට නේ 1000ක් විතර ඉංජිනේරුවරුන් පිට වෙනවා දැන් අධ්‍යාපනයේ හමාර කරලා. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ ඒ ප්‍රධාන අධ්‍යාපනය හමාර කරලා. දැන් ඔවුන් අලුත් නිර්මාණ කරනවා නම් ඇයි ඒව සමාජගත වන්නේ නැත්තේ? ඒවා සමාජගත කරන්නට යම් කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යංශෝ වේවා වෙන ඕ ආයතනක ඒවා ඉදිරිපත් වෙන්නේ නැද්ද? මොකද්ද මෙතන අපිට තියෙන අඩුපාඩු කොයි තියෙන්නේ?
අන්න එතනද අපේ අඩුව තියෙන්නේ. ක්‍රමවත් වැඩපිළිවෙලට. දැන් ඒ ළමයි මොකද කරන්නේ? අපි තුන් 1000ක් පිට වෙනවනම් ඒකෙදි කණ්ඩායම් එක කණ්ඩායමක් අපි තුන් ඉන්නේ 4 දෙනයි කියලා. ඒතර කණ්ඩායම් 250ක් කියනවා. නව ව්‍යාපෘති 250ක් සිදු කරනවා. දැනට ඒ ව්‍යාපෘති ගොඩක් කලාවට කෙරෙන්නේ අර උපාධිය ලබා ගැනීම සඳහා යම් කිසි දෙයක් කරන එක. නමුත් අපිට තියෙන යම් කිසි මධ්‍යස්ථානයක් අපිට මොනවද කරන්න ඕන පර්යේෂණයේම කියලා එකතු කරලා ඉවරලා ඒව යොමු කරන විශ්වවිද්‍යාලවලට මෙන්න මේව ටික ඔයගොල්ලෝ කරන්න කියලා ඒවෙන් අපිට ඵලදායි වැඩපිළිවෙලක් කරගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනේ කොච්චර ප්‍රෝග්‍රෑම් ඩෙවලොප් කරනවද ඒගොල්ලෝ ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් වලට. නමුත් ඒවෙන් කීයෙන් කීයද අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ? මම හිතන්නේ අපේ ආනන්ද ජයවර්ධන මහාචාර්යතුමාට ඒකට එකතු කරන්න දෙයක් ඇති.
මම හිතන්නේ හිමානන්ද ඔබ කිව්ව මේ තාක්ෂණය පිළිබඳ මම හිතන්නේ අපි ගත්තොත් මුළු ලෝකයේම දියුණු රටවල් ගත්තහම මේ දියුණු රටවල් දියුණු බවට පත් වෙලා තියෙන තාක්ෂණය නිසා. මෙහෙම කියවීමක් තියෙනවා. ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණය. ටෙක්නොලොජි ඊස් අ ගේම් ෆෝ ද රිච්, ඩ්‍රීම් ෆෝ ද පුවර්, ඇන්ඩ් කී ෆෝ ද වයිස්. ඒ කියන්නේ පොහොසත් කට්ටිය ඒක නිකන් ඒක ක්‍රීඩාවක් විතරයි. ඒ වගේ දුප්පත් රටවල් වලට ඒක සිහිනයක් විතරයි. ඒ වගේම මොලේ තියෙන රටවල් වලට ඒක අපි යතුරක් විදිහට භාවිත කරනවා ආර්ථිකය දියුණු කිරීම සඳහා. ඉතින් අපි ගත්තාම දැන් ඔබතුමා කතා කර ආර පර්යේෂණ සම්බන්ධව මම හිතන්නේ මෙතන තමයි අපේ තියෙන ප්‍රශ්නය. ඉතා කුඩා සියයට ගානක් තමයි මේ පර්යේෂණ පිළිබඳව අපේ රටේ වේදන් කරන්නේ. මම හිතන්නේ ඒකට එක හේතුවක් තමයි අපේ දුප්පත්කම, අපිට තියෙන සීමා සහිත මුදල් ප්‍රමාණය. අනිත් හේතුව තමයි මම හිතන්නේ අපේ රටේ පාලනය ගත්තාම මම හිතන්නේ එවැනි තාක්ෂණ රටක් විදියට දියුණු කිරීම සඳහා අවශ්‍ය අනුදැනුම ඒ වගේම අවශ්‍ය උපදෙස් ඒ විදිහට හරියට මුල ඉඳලා ලැබුණේ නැති එක ප්‍රශ්නයක් වුණා. ඊළඟට අපි හැම වෙලේම බලනවා දැන් පිටරටවලට ණය ගැති වෙලා මොන හරි ලේසියෙන් මොන හරි ගන්න තියෙනවා නම් ගියා සල්ලි දුන්න ගත්තා, එහෙම නැත්නම් වැඩි මහන්සි නැතුව මොන හරි කරන්න පුළුවන් නම් අපි ඒ පැතර නැඹුරු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ. නමුත් වාසනාවට වගේ මේ අපි කතා කරොත් එහෙම දැනට විද්‍යා සහ තාක්ෂණික අමාත්‍යාංශය මහාචාර්ය තිස්ස විධාන බැතිතුමා ආණ්ඩුවත් එක සෑහෙන විදියට කතා කළා මේ පර්යේෂණ සඳහා වියදම් කරන මුදල 1%ක් දක්වා වැඩි කිරීම සඳහා සෑහෙන කැපවීමකින් වැඩ කරනවා. ඒ වගේම අපි බලන්න ඕන මොන තාක්ෂණයේ පැත්තෙන්ද අපි දියුණු වෙන්න ඕනේ කියලා. අපි ගත්තොත් එහෙම රටක් දියුණු කිරීම සඳහා අපි මේ රටේ නිෂ්පාදනය කළා මේ රටේම කාලා බීලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් ඇත්තටම අපිට අර විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. නමුත් අපිට ආර්ථිකයක් ගොඩනගා ගන්න අමාරුයි. නමුත් අපේ ආර්ථිකය ගොඩනවා ගන්න අපි විකුණන්න ඕන පිට ලංකාවෙන් පිටට විකුණන්න ඕනේ. ඒ කියන්නේ අපි තාක්ෂණයේ දියුණු කරන්න ඕන මෙතනින් අපි ලංකාවෙන් පිට විකිණීම සඳහා. ඉතින් ඒ අතින් බැලුවහම නවීන තාක්ෂණය ගත්තහම අපේ රටේ දැනට ව්‍යාපෘති කීපයක් ඒ පිළිබඳව දියත් වෙලා තිනවා. අපි ගත්තොත් එහෙම නැනෝ තාක්ෂණය පිළිබඳ මම හිතන්නේ විද්‍යා තාක්ෂණ ඇමතිවරයා ඉතා විශාල කැපවීමකින් අපි ලංකාවේ දැනට නැම්කෝ සහ ස්ලින්ටෙක් කියලා ආයතන දෙකක් බිහි කළා තිනවා. පුජ්‍යලික ආයතනත් සම්බන්ධ කරගෙන ආණ්ඩුවත් සම්බන්ධ කරගෙන ඒකේ මේ නැනෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ ගොඩක් කරනවා. මම හිතන්නේ ආයතන 4-5ක්ම ඉන්නවා පුජ්‍යලික අංශයකට සම්මාදම් වෙලා. ඉතින් අපි මේ තාක්ෂණය දියුණු කළා, අපි මේ නැනෝ තාක්ෂණයෙන් වත් අඩුගානෙ දැනට අපි හැම තාක්ෂණයක්ම ගොඩක් කලාවට තොරතුරු තාක්ෂණය ගත්ත හම අපි ඒ අවස්ථාව මිස්කරගෙන තීරවා ගොඩක් කලාවට ඉන්දියාව සීග්‍ර ලෙස දියුණ වෙනවා තොරතුරු තාක්ෂණය නිසා. ඒ වගේ අඩුගාන මේ නැනෝ තාක්ෂණයෙන්වත් අපිට මේ රට තවදුරටත් දියුණ කිරීම පුළුවන්ද? මොකද ඉස්සරහට ඒ වගේ නැනෝ තාක්ෂණයක් වගේ අපි ලබාගත්තේ නැතොත් සමහරලාට අපි තවදුරටත් පල්ලෙහාට යන්න පුළුවන්.
අපිට ඔබතුමන් කියන ආකාරයෙන් ඒ සීමාවන් හඳුනාගෙන අපට පහසුම සහ අපට හොඳින් අපිට වේගෙන් යන්න පුළුවන් ක්ෂේත්‍රය තෝරා ගැනීම, ඒක අපි කොහොමද කරන්නේ?
ඒක මං හිතන්නේ අපේ මොළ ටික මං හිතන්නේ ඔක්කොම එකට දාලා එකතු කරලා අපි තීරණය ගන්න ඕන. මං හිතන්නේ අපිට දැනට සාකච්ඡා මාර්ගය ගත්තාම මොකද ගොඩාක් වියදම් කරන්න අපිට අමාරුයි. ඒ කියන්නේ අපි මැනුෆැක්චරින් එහෙම නිෂ්පාදිත තාක්ෂණයට ගියොත් එහෙම මං හිතන්නේ අපිට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න ඕනේ මැනුෆැක්චරින්. අපි හිතමු දැන් එයා ක්‍රාෆ්ට් මැනුෆැක්චරින් වෙන්න පුළුවන්. අපි ඇත්තනම යාන වාහන ගත්තාම දැනට තියෙනවා අපේ ලංකාවේ යාන වාහන නිෂ්පාදනය කිරීම මයික්‍රෝ සමාගම, ඒව ටික ටික දියුණුවේ. නමුත් ඒව සඳහා අපි විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් අර තිලක්සෙල්ල මහත්තයා කිව්වාගේ ලංකාව ගත්තාම ලංකාවේ ඉන්නවා සෑහෙන දක්ෂ හිතන්න පුළුවන් වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් ඥාන තියෙන ශිෂ්‍යයන් ඒ වගේම මිනිස්සු. ඒ පැත්තෙන් ගත්තහම මං හිතනවා අපිට තොරතුරු තාක්ෂණය පැත්තෙන් වැඩි වියදම් නොකර අපිට සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම සංනිවේදන තාක්ෂණය ගත්තහම වැඩි වියදම් නොකර අපිට ඉස්සරහට යන්න පුළුවන්. මං හිතන්නේ ඒ පැතිවලින් අපි සෑහෙන ඉස්සරහට යන්න අපි කැපවීමක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තහම මේ නැනෝ තාක්ෂණය වේ ගත්තහම මොකද ලෝකේ කිසිම රටක නැනෝ තාක්ෂණය ගොඩක්ම දියුණු වෙලා නැහැ. ඉතින් අපි දැනට පටන් ගත්තොත් අපි අනිත් ලෝකත් එක්ක සංසන්දනය කරගෙන ඒ හා සමානවම දියුණු වෙන්න පුළුවන්. ඒතර අපි වෙන දියුණු වෙච්ච රටවල් පස්සෙන් නෙමෙයි යන්නේ, අපි දියුණු වෙච්ච රටවල් එක්ක යනවා. ඉතින් එහෙම වුණාම අපිට ඒ අවස්ථාවක් මේ කරගන්න පුළුවන් අපේ ආර්ථිකය වැඩි දියුණු කරගන්න.
අනිවාර්යෙන් අමතක කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ, අපි අනිවාර්යෙන් මතකයේ තබා ගත යුතුයි ඉන්දියාව කියන්නේ දැන් ශීඝ්‍රයෙන් ඉදිරියට යන රටක්. ඉන්දියාව යන වේගයට සාපේක්ෂව අපි වේගය වැඩි නැකලොත් අපි මේ කලාපය තුළ කොන්විහිමි තත්වයකට පත් වෙන ඉඩ තියෙන නිසා ඒ ඉලක්කය කරා අනිවාර්යෙන් අපි ආයුතු නේද තිලක්සිල මහත්ම? විශේෂයෙන්ම අපි මේ කලාපය සාධකත් අපි අනිවාර්යෙන්ම තේරුම් ගත යුතුයි.
ඔහිමානන්ද, මට මේ සම්බන්ධම දෙයක් මෑතකදී මොරටු විශ්වවිද්‍යාලය තුන තරංගයක් තොරතුරු තාක්ෂණ පීඨේ, එතනදී ඒ මෘදුකාංග අලුත් දේවල් මේ සංවර්ධනය කරපු ඉවේ. ඉතින් මමත් එතන මේ ඒව තෝරන්න මේ පැනල් එකට හිටියා. එතනදී එක මෘදුකාංගයක් තුන මේ ඉස්කෝල ළමයෙක් හදලා තිබුණේ උසස් පෙළ රසායන විද්‍යාව. ඒර පොත්වල තියෙනවට වඩා ඉතාමත් ලස්සනට ඒක නිර්මාණය කරලා තුණා. කවුරුවත් ඒතර මේ පෞද්ගලික පන්ති යන්නත් අවශ්‍ය නැහැ, මේ මෘදුකාංගයෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා. තව මෘදුකාංගයක් තුණා අපිට දැන් මොන හරි කෑම අපි මේ ඇනෝම් කරනවා නම් අපි තුන් පීසහට් එක ඒ වගේ හැරි ඒ වගේ දෙනේදී අපිට පුළුවන් මේ ජංගම දුරකථනයෙන් ඒක අපිට ඇනෝම් කරන්න. මේ ඊට පස්සේ ඒක ඇනෝම් කරුවට පස්සේ එතනින් යනවා ළඟම තියෙන ඒගොල්ලන්ගේ ඒ ශාඛාවට ඒක යන්නේ.
ඒ පණවිඩය.
ඉතින් ඒ පොඩි ඇප්ලිකේෂන්ස් අපි යෙදීම්. ඉතින් දැන් බලන්න අර ළමයා හදපු අර රසායන විද්‍යාවේ මෘදුකාංගයට මොකද එතනින් එහාට උනේ කියලා මම හරියටම දන්නේ. මම කිව්වා මේක කොහොම හරි මේක අපේ රටේ මේක අනිත් අයටත් ලබා ගන්න පුළුවන් ඉදිරි දාන්න කියලා පොඩි දෙයක්. ඊට පස්සේ ඔය ඉංග්‍රීසියෙන් ලිව්වා නම් එහෙම අපිට ලෝකෙට මේක අලෙවි කරන්න පුළුවන්. ඒතර කියන්නේ කෝටි ගානක මුදලක් අපිට ලැබෙනවා. අපි මහාචාර්යතුමා කිව්වා වගේ අපිට තොරතුරු තාක්ෂණය අතින් ඉතාමත් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. වැඩි අපිට වැඩි ප්‍රාග්ධනයක් යොදන්න නැතුව මහාචාර්ය තිස්සිතාරණ කියපු තාකතා මට මේ මෑතකදී දැන් අවුරුදු දෙකකට විතර කලින් අපිට ඉලෙක්ට්‍රොනික බස් එක ගියා. දැන් අපිට IT බස් එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා.
ඉලෙක්ට්‍රොනික බස් එක අල්ලගන්න බැරි වුණා අපිට.
ඔව්. දැන් නැනෝ බස් එක.
නැනෝයි.
හිමානන්ද, මම අර තිලක්සෙල කියපු මහත්තයා කිව්වහම මෘදු තාක්ෂණය පිළිබඳව මම යම් කිසි දෙයක් ඇත්තටම කියන්න කැමතියි. මොරටු විශ්වවිද්‍යාලයේ ළඟදී ශිෂ්‍යයන් ඇත්තටම තරඟ කරා ලෝකයක් එක්ක ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියලා. මොකද ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියන්නේ විවෘත විදියට භාවිතා කර යුතු ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියන Google Summer of Codes කියලා තනගයක් තියෙනවා.
ඉතින් පහුගිය සෝස් කියන එක පොඩ්ඩක් කිව්වොත්ද, ඒ කියන්නේ දැන් සාමාන්‍ය මෘතුකාංග ගන්නකොට මුදලට
ගන්න ඕනේ.
ඕපන් සෝස් වලින් කවුරු හරි ඒක සංවර්ධනය කරලා තියෙනවා, ඕන කෙනෙකුට ලෝකේ ඒක
පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ තරඟයට සම්බන්ධ වෙච්ච මොරටු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පහුගිය වසර කීපෙම තුල මුළු ලෝකයේම පළවෙනි තැනට ආවා. වැඩිම වැඩිම ප්‍රජෙක්ස් ගානක් ඒකට ඇතටම ඇතුළත් කල්ලා. ඉතින් බැලුවහම මේ අවුරුද්දෙත් මොරටු විශ්වවිද්‍යාලය ගත්තහම 19ක් ඒකැන්නේ අපි ලෝකයම කිව්වහම ඇතටම ඇමරිකාව, එංගලන්තය, යුරෝපය ඒ වගේ හැම පැත් හැම රටකම විශ්වවිද්‍යාලයකට තර්ග කරනවා. ඒතින් බැලුවහම මොරටු විශ්වවිද්‍යාලය පළවෙනි තැනට මුළු ලෝකේ මාවහම ඒකෙන්ම අපිට තේරෙනවා මේ වගේ පැතිවලින් අපි ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි හැම වෙලේම අපේ මනසක් තියාගන්න හොඳ නැහැ. අපි දියුණු වෙමින් පවතින රටක් අපිට ලෝකයේත් එක තරඟ කරන්න බෑ. නමුත් සමහර පැති තියෙන්න පුළුවන් අපිට අමාරු. තාක්ෂණ අතින් ඉදිරියට ගිය. නමුත් අනිත් පැතිවලින් අපිට කියන්න පුළුවන් අපි මේක ලොකු මහා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරගෙන මේ මෙන්න මෙන්න තාක්ෂණය කියලා කියන්න ඕනේ. පොඩි දේවල් වලින් අපිට සෑහෙන මේකට සම්මාදම් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේ පැත්ත සඳහා ගමන් කළ යුතුයි.
ඔව් තිලක්සල මහත්තයා කිව්වා වගේ අර යම් නිර්මාණයක් කරාට පස්සේ ඒක පසුවිපරමක් කරන්න නැති ප්‍රශ්න අපිට තිබෙනවා. මට මතකයි එක්තරා අවස්ථාවකදී මම මීට කලින් උත්සු භාරතීද කිව්වා මේ ගොඩකැල පැත්තේ තරුණෙක් පිස්තෝලයක් හැදුවා, පොඩි පෑනක් වගේ දෙන පිස්තෝලයක්. ඒක නීති විරෝධී වන්නට පුළුවන්. නමුත් ඒක වැඩි දියුණු කරලා කොහොමද මේ මේ අපේ දියුණුවට යොදාගන්නේ කියන කාරණේ පිළිබඳව හොයලා බලුවේ නැහැ. ඒ මිනිස්සුර දෙකක් යන්න ගිහින්ල දැම්මයි රේ. ඕක තමයි කරේ. හොඳයි. තව දුරකට නම් තුමත් තිබෙන අපිට. ආයිබුවන්.
ආයිබුවන්. මම මාදම් පෙන් රෝහණ සොයිසා. ඇත්තටම මේ ඉංජිනේරු තාක්ෂණේ නැත්නම් අපිට මේ වැඩසටහන අහන්න හම් වෙන්නේ නැහැ මේ විදිහට. ඒක තමයි ඇත්තටම හොඳම උදාහරණේ මේ මේ ඉංජිනු තාක්ෂණේ සමාජ අවශ්‍යතාවය ගැන කියවෙන. මම මේ මණ්ඩලෙන් අහන්නට කැමති මුලින්ම ඉංජිනේරුවරයා කියන එක හඳුන්වා දීමක් කරොත් හොඳයි කියන එක. ඒකම මම නම් හිතන්නේ ඉංජිනේරු මූලධර්ම ක්‍රියාවේ යොදවන කට්ටිය තමයි ඉංජිනේරු වෙන්නේ නැතුව මේ උපාධි පාස් වුණ අය. දැන් අර දැනුමක් ගත්තා, මේ දැනුමක් ගත්තා කියලා ඉවන් කැම්පෙට්ටි වල දාන ජර්මන් දෙලි පීය නිකන් තියන් හිටියත් මලකඩ කන අය වගේ නම් මේකේ මේ ප්‍රයෝජනයක් වෙන එකක් නැහැයි කියලා මට සමාජය දැන මේ බලනකොට නම් තේරෙන්නේ. අනිත් එක අපේ චුට්ටක් මේ අතීතයට ගියොත් අපිට වෙලා තියෙන අපේ දේවල් අපි භාවිතා කරන්නෙත් නෑ, අපි හොයාගන්නේ අපි භාවිතා කරන්නෙත් නෑ, පරණ කරපුවගේ අගමුල් හොයන්නෙත් නෑ. මොකද අද අපි දන්නා සිමෙන්ති දැම්මොත් බුකට මාස 3ක් යනකොට ඉරි තරනවා. නමුත් කැටපත් පවුර 1479 මම හිතන්නේ සීගිරි කාශ්‍යප රජතුමා රජ වුණේ ඒ කාලේ කරා නම් අද 1500කට වැඩි මේකට වයස කැටපත් පවුර අද දිලිසි දිලිසි තියෙනවා. ස්වභාවික විපත් වලට භාජනය වෙමින්. ඒතර ඒක තමයි අපේ තාක්ෂණයට දෙන්න පුළුවන් හොඳම උදාහරණය. එදා තාක්ෂණය සිය ගුණයකින් මීට වඩා ඉහළයි කියන එක. මොකද මට මං ඩොක්ටර් ආචාර්ය කුලසිංහ මහත්මයා වරක් කිව්වා එයා කුඩා කාලේ එයා දැක්කයි කියලා බිමට සිමෙන්ති දාපු හැටි දේශීය වශයෙන් හුණු මිශ්‍රණයක් දාලා ඒ කුඩට යම්කිසි කසාය වර්ගයක් උණු කරලා බේත් කසාය වර්ගයක් උණු කරලා ඒකට දැම්මයි ඒකේ මාදම් පොතු තිබුණ බව එයාට මතකයි කියලා. මොකද මේක කුඩා කාලේ එයා දැන් ඉතියාට පැහැදිලි වෙන මතකයක් තිබුණ නැහැ. මුත් ඒ වගේ දේශීය ක්‍රම තිබිලා තියෙනවා. ඒත් මේ කුලසිංහ මහත්මයා අපිට දෙන හොඳම උදාහරණයක් හිටපු. එතකොට එතුමා අඩු නිවාස අඩු වියදම් නිවාස හැදුවා. ඊට පස්සේ මට මතක හැටියට මේ පොල්තෙල් වලින් වාහන දිව්වා. එතකොට තව ගැසිෆයර්ස් හැදුවා හදලා ඒක විදුලි බලය ජනනය කරලා තිබුණත් මගේ ගෙදර. මෙන්න මේවා ඇයි අපි රජයක් හැටතන් ජාතියක් කියලා ප්‍රයෝජනට නොගන්නේ? මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මෙතනදී අපි යුද්ධ දිනවනේ, යුද්ධ දිනුවේ අපේ ක්‍රමවලින්. යුද්ධෙන් අපිට ලැබිච්ච ලොකුම දේ තමයි අපිට පුළුවන් කියන හැඟීම ස්ථාවර කරපු එක. ඒතර මේ අනිත් යුද්ධදී ප්‍රකාශ මේ අපි හැදුවේ මොනවද? අපේ මේ තාක්ෂණය දාගෙන අපි හැදුවා වෙනම මේ නාවික බලගන.
හොඳයි, බොහොම ස්තුතියි ඔබේ අදහස්. බොහොම වටිනවා අපිට. ලවත් වැදගත් වෙන වගේ මුතුමා කිව්ව කාරණේ මේ සහතික ප්‍රමාණවත්ද තිලක්සල් මහත්මයා අපේ මේ ඉංජිනේරු වරුන් සහතික ගන්නන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් දැන් අපි මේ මේසන් බාස් කෙනෙක්ගේ පෙදරවරු මහත්මෙක්ගෙන් ඔහුගේ තාක්ෂණය ඉගෙන ගන්න නැතුව ඔහු ළඹ කැට ඇල්ලන විදිහ, ඔහු බදාමනන විදිහ, ඔහු කොහොමද මේ බිත්තිය බඳින විදිහ, නැත්නම් අපේ ඉතිහාසය පිළිබඳ අපේ තාක්ෂණයන් පිළිබඳව අපේ කොහොමද වැව් හැදුනේ මේවා ගැන දැනගන්නේ නැතුව මං හිතන්නේ ඉංජිනේරුවරෙක් බිහිවනට වඩා හොඳයි. ඒ හැම දෙයක් එක්කම ඉංජිනේරුවරෙක් බිහිවන එක සහතිකයකට පමණක් සීමා කළ හැකිද ඉංජිනේරුවරෙක් වන්නට? ඒ වගේම ඉංජිනේරුවෙක් වන්නට නිශ්චිත මෙන්න මේ සුදුසුකම් තිබිය යුතුයි කියලා නියමයක් තිබෙනවාද?
ඇත්තට මේ මහත්මයා හරිම ප්‍රායෝගික ප්‍රශ්නයක් මතු කෙරුවේ. අපි ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, අපිට සහතිකයක් අරගෙන ඒක සහතිකය අපේ අල්මාරියේ දාලා තියලෙවරලා රැකියාවට යනවා, උදේ යනවා, හවස යනවා, ඊට පස්සේ එයාගේ පළපුරුද්දු යනුව එයාට ඊට පස්සේ ලැබෙනවා උසස්සීම්, ඊට පස්සේ ඉහළම තලයට යන්නත් පුළුවන්. මේ මහත්මයා කිව්වාගේ අර මේ මොන දැලි පිය වුණත් පෙට්ටිය දාලා තිබ්බ මලකඩ කරා. එයා ඉදින් මලකඩ කාලා ඊට පස්සේ වෙන්නේ දේශපාලඥයෙක් කියන ඕන දෙයකට හාන් කියාගෙන වැඩේ කරගෙන යනවා. ඉතින් ඒක තමයි සමකට සමහරලාවට වෙන දෙයක්. නමුත් අපිට ඉංජිනේරුවෙක් වෙන මේ සහතිකම අවශ්‍යද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඉන්නේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ, මුලින්ම ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එක හොයාගත්ත ඉංජිනේරුවෙක්ද කියලා ඇහුවොත් ඒක ඉංජිනේරුවෙක් නෙවෙයි. ඒක සහතික ලැබුව ඉංජිනේරුවෙක් නෙවෙයි. ඒ පුජ්‍යලයා මේ මිනි පෙට්ටි සාප්පුකාරේ. මෙතන කාටවත් ඒක හිතා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. හේතුව ඒක අවස්සල මැනුවල් බෝඩ් එක තියලා තියෙන ටෙලිෆෝන් කෝල් එක ආවට පස්සේ ඒ ඔපරේටර් තමයි කෝල් එක සම්බන්ධ කරන්නේ කාටද කියලා අහලා. මේ මිනි පෙට්ටි සාප්පුකාරේ ඉඳලා තියෙන කන්සාස් කියන ප්‍රාන්තයේ එයාට එන ඇනෝම් ටික අර ළඟ තියෙච්ච තව මිනි පෙට්ටි සාප්පුකට තමයි ගිහිල්ලා තියෙන්නේ. මොකද හේතුව ඒ මිනි පෙට්ටි සාප්පු අයිතිකාරයෙක් කෙනාගේ නෝන තමයි අතන ඔපරේටර් හැටියට ඉඳලා තියෙන්නේ. ඉතින් මේ සාප්පුවට එන එකත් ඒකටම දාන්නේ. පස්සේ එයා බැලුවා මේක හරියන්නේ නැහැ, මේක අපි ස්වයංක්‍රීය කරන්න ඕනේ කියලා. ඒ පුජ්‍යලගේ නම ස්ට්‍රවුජ එක්ස්චේන්ජ් කියන එක මුලින්ම ආවේ ඒකෙන් තමයි. එතරම් පැහැදිලිවම පේනවා අපිට මේ සහතිකයට පමණක්ම සීමා වෙලා ඉංජිනේරුව බිහි කරන්න අවශ්‍ය නැහැ කියලා. ලෝකයේ සොයාගත්තු නව සොයා ගැනීම වලින් 100%ක්ම සහතිකලත් ඉංජිනේරුවම නෙවෙයි සොයාගෙන තියෙන්නේ. දැන් මම දැකලා තියෙන රූපවාහිනී වැඩසටහන තියලා තියෙන අලුත් සොයා ගැනීම කරන ඒවා ගැන. දැන් මේ මෑතකදී ගිය වැඩසටහන මම දැක්ක, ඒකෙදී අපේ මේ ඔය මේසන් පෙදරේරුවරු අලුත් දේවල් සොයාගෙන තියලා තියෙනවා. අන්න ඒගොල්ලොත් ඉංජිනේරුවෝ තමයි. ඉතින් ඇත්තටම ඒ අපේ රටට අවශ්‍ය ආකාරයට ඉංජිනේරු විද්‍යාව පාවිච්චි කිරීමට අපිට තවත් ඉංජිනේරු කොටසක් බිහි කරන්න පුළුවන්. අවසනාවකට එලා තියෙන්නේ සමහරට ඒ ඉංජිනේරුව සාමාන්‍ය පෙළ විභාගෙදිම හැලිලා යන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන වෙන ආර්ථික ප්‍රශ්න වගේ දේවල් නිසා. නමුත් ඒගොල්ලන්ගේ මොලේ එතනින් නැවතිලා නැහැ. ඒගොල්ලෝ අලුත් දේවල් සොයා ගන්නවා. ඒ අලුත් දේවල් සොයාගත්තට සමාජලාවට මාධ්‍යයෙන් පත්තරේ විකුණ ගන්න මොකක් හරි දානවා මිසක් එතනින් එහාට කෙරෙන දෙයක්වත් නැහැ. ඉතින් අපිට පුළුවන් නම් යම්කිසි මාර්ගයක් හදාගන්න මේ මිනිස්සුම තේරුම් අරගෙන ඉවරලා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න අපේ රට දියුණු කිරීම සඳහා ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරන්නයි කියලා එක පැත්තක්. දෙවෙනි පැත්ත තමයි සහතික අවශ්‍යණිය තියෙනවා. අපිට විශාල ගොඩනැගිල්ලක් හදනකොට බෑ සාමාන්‍ය දැනීමෙන් ඒක හදන්න. එතනදී අවශ්‍ය වෙනවා මේ ගොඩනැගිල්ල අපේ මහාචාර්යතුමාගේ ක්ෂේත්‍රයේ මම මේ කතා කරන්නේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ. එතකොට ඒකට මේවා දරා ගන්න පුළුවන්ද? මෙච්චර උසට ගියාට පස්සේ මේ යකඩ මැද්දට දාලා තියෙන ඒවට ඒවා දරා ගන්න පුළුවන්ද? ඒ වගේ ලොකු ගණනය කිරීම සිදු කරන්න. අත් වශයෙන් එතනදී ඇත්තම සහතිකලත් ඉංජිනේරුව අවශ්‍ය වෙනවා. නමුත් අපි අර මම කලින් කියපු කොටසරත් අපිට පාරක් හදා ගන්න පුළුවන් ලොකු වියදමක් නැතුව අපේ රටේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන්න පුළුවන් තවත් ඉංජිනේරුව කොටසක් අපිට හදා ගන්න පුළුවන් වෙනවා.
හොඳයි. මහාචාර්යතුමනි, ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට අපේ රටේ ඉංජිනේරු අධ්‍යාපනයේ මොන වගේ තැනකද තිබෙන්නේ? ඒ වගේම දරුවෙක් පොඩි කාලේ ඉඳලා මේ වගේ ඉලක්කයකට රැගෙන යෑමේදී, ඉලක්කගත කිරීමේදී ඊට හරියන්නා වූ ප්‍රායෝගික අධ්‍යාපනයක් අපේ තිබෙනවද? මේ පිළිබඳව ලොකු වාදයක් තිබෙනවා සමාජයේ, ලොකු කතිකාවක් තිබෙනවා. අපේ රටේ අධ්‍යාපනයේ මේ ඉංජිනේරුවරෙක් බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමය වෙන රටවල් වල සාපේක්ෂව මොන වගේ තැනකද තිබෙන්නේ? අපි මොන වගේ දේවල් තවත්පත් කරගත යුත්තේ?
හිමානන්ද, ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳව ගත්තහම අපේ විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙන ඉංජිනේරුවන් ගත්තහම මම හිතන්නේ මුළු ලෝකයේ ඕනම රටක ඉංජිනේරුවෙක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ගොඩක් කාලවට අපේ විශ්වවිද්‍යාලයෙන් පවසන ඉංජිනේරුව පස්සාත් උපාධිය ගත්තහම මේ ඇමරිකාවේ තියෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලය දක්වා, එංගලන්තයේ තියෙන ලොකුම හොඳම විශ්වවිද්‍යාල ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලය දක්වා හෝ කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ඉංජිනේරුවෙක් ගත්තහම අපි අර ඔබ කලින් කතා කරා වගේ ප්‍රායෝගික දැනුමක් තියෙන ඕනේ. ඉංජිනේරු ඥානය රටේ ආර්ථිකයේ දියුණු කිරීම සඳහා යොදා ගැනීමේ හැකියාවක් තියෙන ඕනේ. ඉතින් ලංකාව ගත්තහම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට එන්න කලින් වුණත් ගත්තහම මේ දෙමව්පියන්ගේ තියෙන කැපවීම නිසා කොහොම හරි මගේ ළමයා විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ කියලා දැන් ටියුෂන් පන්තිවලට යවලා අරේ මෙහෙ කළා විශාල තරගකාරී භාවයක් තියෙනවා. ඉතින් ඒ තරගකාරී භාවය නිසා නිර්මාණශීලීතාවය විශ්වවිද්‍යාලයට එන්න ඉස්සෙල්ලම සෑහෙන දුරට ගිලිහිලා ඉවරයි. මොකද හේතුව අපි දෙමව්පියන් කොහොම හරි කරන්නේ ළමයා විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගැනීම සඳහා ඒ මාර්ගයට යොමු කිරීම, පුහුණු කිරීම. ඉතින් විශ්වවිද්‍යාලයට ආවහම අපි විශ්වවිද්‍යාලයේ ඇතුළේ තියෙන අවුරුදු 4 තුල ඔය ඒ හැඩරුව වෙනස් කිරීම සඳහා අපි විශාල කැපකිරීමක් කරන්න ඕනේ. මොකද අර විභාගයට බලාගෙන ලිවීම සඳහා ඉන්න ළමයි එතනින් වෙනස් කළා අවුරුදු 4කින් පස්සේ අපි ඉන්ඩස්ට්‍රිකට ගියායින් පස්සේ කොහොමද ඉංජිනේරු විද්‍යාව රටේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ලොකු විශාල කැපවීමක් විශ්වවිද්‍යාලය තුලත් කරනවා ඒ සඳහා, ඒ ඔවුන් හැඩගැස්වීම සඳහා. විශේෂයෙන් කලින්ටත් වඩා දැන් ගත්තොත් එහෙම අපේ විෂයන් ඉගැන්වීමේදී ගොඩක් වෙලාවට අපි ඔන්ට්‍රපනර්ශිප් නැත්නම් විවාහය සහය දැනුම වැඩි කිරීම සඳහා ගොඩාක් ව්‍යාපෘති කරනවා. ඉතින් මම හිතනවා ඉදිරියට ඇත්තටම පාස් අවුට් වුණ ඉංජිනේරුවන්ට එවැනි හැකියාවන් තියෙයි කියලා. මොකද විශේෂයෙන් මොර්ටු විශ්වවිද්‍යාලය ගත්තහම අපි කියනවා අපේ ළමයි පාස් අවුට් වෙනකම් අපි කියනවා we should like you to be job creators than job seekers. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඔබ අලුතෙන් ඉංජිනේර ව්‍යාපෘතිමයව කළ, එහෙම නැත්නම් කම්පැනි හදලා රැකියාවන් දීම සඳහා උනන්දු වෙන්න, නැතුව එළියට ගිහිල්ලා අනේ අපිට රස්සාවක් නෑ රස්සාවල් දෙන්න දෙන්න කියලා අනුන් අතරේ වැඩි කිරීමට ඒක අපි ඩිස්කරේජ් කරනවා. මං හිතන්නේ
ඔය තත්ත්වයේ මේ රුහුණු විශ්වවිද්‍යාලෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත්
මං හිතන්නේ රටේ නැඹුරුවක් තියෙනවා. ඇත්තටම රටේම නැඹුරුවක් තියෙනවා, ලෝකේම නැඹුරුවක් තියෙනවා. මං හිතන්නේ ලෝකේම නැඹුරුවක් තියෙනවා. ලංකාව ගත්තහම ලංකාවෙත් සෑහෙන නැඹුරුවක් තියෙනවා ඒ පැත්තට. ඉතින් මං හිතනවා ඉස්සරහා ඉදිරිය ගත්තහම ලංකාව වාසනාවන්ත වෙයි කියලා.
අනිවාර්යෙන්ම අවසන් වශයෙන් තිලක්සිල්ව මහත්මයා, මේ ඉංජිනේරු ආයතනය පිළිබඳව අපි කතා කළ යුතුයි. ඒ නිසාම තමයි අපිට මේ කතාබහට මඟ පෑදෙන්නෙත්. මෙහි කාර්යභාරය කුමක්ද, ඉදිරියේදී මොන වගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අරමුණු තිබෙනවද, මොන වගේ සිහිනයක්ද තිබෙන්නේ මේ ආයතනය හරහා අපි කරන්න ඕනි මේ මාතෘභූමි වෙනුවෙන් කියන කාරණා?
ඔව්, අපි උසස් පෙළ සමත් වෙලා ඉංජිනේරු පීඨයට යනවා. ඉංජිනේරු පීඨයේදී ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මූලධර්ම ඒකෙදී උගන්වනවා. ඊට පස්සේ එතනින් පිටතට එන ඉංජිනේරුවෙක්, ඉංජිනේරු ශිෂ්‍යයෙක් ඉංජිනේරු උපාධිය ලබාගෙන එනකොට ඒ මූලධර්ම මොන ආකාරයට ප්‍රායෝගිකව යොදවන්නේ කියන එක හරියට දැනගන්න ඕනේ. ඒතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කියන එක තියෙන්නේ එකක්, ඒ මූලධර්ම ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් ඉංජිනේරුව කවුද ඉන්න කියන එක හඳුනගන්න. ඒ හඳුනා ගැනීම සඳහා මෙන්න මේ විදිහට අපි ඕගොල්ලන්ව බලන්නේ. ඒ විදිහට ඕගොල්ලෝ එහෙම ඉංජිනේරුව වෙන්න නම් මෙන්න මේ පාරේ තමයි යන්න ඕනේ කියලා ඒ විදිහට යම්කිසි
මාර්ගෝපදේශයක්
ලබා දෙනවා. ලබා දීලා අපි ඒගොල්ලන්ට දෙනවා වරලත් ඉංජිනේරු කියන එක ඒ මට්ටමට ආවට පස්සේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ වරලත් ඉංජිනේරු චාටර්ඩ් ඉංජිනේර කියන එක අපි හුඟක් අහලා ඇති. චාටර්ඩ් ඉංජිනේර කියන එක ලබා දෙන්න පුළුවන් එකම ආයතනය තමයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය. එතකොට එතනදී ඒකත් සහතිකයක් නෙවෙයි, අපි යම්කිසි ප්‍රායෝගිකව ලොකු වගකීමක් අරගෙන ඉවරලා රටට වැඩක් වෙන විදිහට ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ඒක අපි දෙන්නේ. සෝ තවත් තියෙන කාර්යභාරයන් මම හිතන්නේ අපේ මේ ආනන්ද ජයවර්ධන
මහාචාර්යතුමා
කියන්න කිව්වොත් හොඳයි. මම හිතන්නේ අපේ ඊට පස්සේ අධ්‍යාපනයේ පැත්තෙන් අපි බලනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ওই ටික තමයි කරන්නේ. ඊට පස්සේ පිටරටින් එන තියෙනවා නම් අපි තුමු උපාධියක් අරගෙන ඉන කවුරු හරි අපිට කියන්න බෑ මේක සල්ලි වලගෙන අපු පාදිර දැන් කාලේ තියෙනවා සල්ලි වලටත් ගන්න පුළුවන්. එතකොට මෙයාට මේ නියම තත්ත්වෙට ඇවිල්ලාද කියලා ඉවරලා යම් කිසි විශ්ලේෂණයක් කරලා බලල ඉවරලා තීරණයක් දෙන එකත් මේ ඉංජිනේරු ආයතනයේ වගකීමක් කියලා තියෙනවා.
මම හිතන්නේ ඉතාල වැදගත් ඒ වරලත් ඉංජිනේරුවරයෙක් කියන එක බැලුවාම. මොකද සාමාන්‍යයෙන් ගොඩක් කටේට හිතන්න පුළුවන් මේ ඉංජිනේරුව කරන දේවල් අපිටත් කරන්න පුළුවන් සමහරලාට කියලා. නමුත් මෙතන ඉංජිනේරුවෙක් කියලා කිව්වහම අපි ඒක අපේ ද්‍රව්‍ය, එහෙම නැත්නම් අමුද්‍රව්‍ය, මූලද්‍රව්‍ය ඔක්කොම මූල ඥානය භාවිතා කළා ඉතාම කාර්යක්ෂම ලෙස, එහෙම නැත්නම් ඉතාම ලාභදායි ලෙස, ඒ වගේම ඉතාම අපි කියනමු සේෆ්ටි පැත්ත බැලුවහම, කියන්නේ අනතුරුදායක නැති පැත්ත බලලා ඒ වගේ ව්‍යාපෘතියක් තමයි හදන්නේ. ඉතින් ඉංජිනේරුවෙක් කරන්නේ ওই කාර්යය. ඉතින් මම හිතන්නේ වරලත් ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඒ හැම පැත්තම බලලා ඉවර වෙලා අපි එයාට සුදුසුකමක් ලබා දෙනවා ඉංජිනේරු විද්‍යාව කියන එක ප්‍රායෝගිකව භාවිතා කළා එවැනි ව්‍යාපෘති ගොඩනගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි ඉංජිනේරු ආයතනය තුලින් කරන්නේ.
හොඳයි, බෙහෙවින් ස්තුතියි. අද සුභාර්තිය සංවාද බණ්ඩ පෙන් අපි සාකච්ඡා කරේ ඉංජිනේරු තාක්ෂණය ඉතිහාසය අප ඉංජිනේරු තාක්ෂණය සහ නූතන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අපි ආරාධනා කරේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්මයාට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ ජාත්‍යන්තර සහජාල උපසභාපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තිලක්සිල්ව මහත්මයාට බෙහෙවින් ස්තුතිය ඔබ දෙනාටම සහභාගී වීම පිළිබඳව අද සුභාර්ථී සංවාද මණ්ඩපයේ ගෙනෙන නාද සංකලනයේ සාලිසිරි සෙනවිරත්න නිෂ්පාදන දායකත්වයේ සංජය මදුසංක නිෂ්පාදනය කළේ කෞෂිනී විජේසිංහ මම හිමානන්ද රාජපක්ෂ ඔබට ජයග්‍රහී සුබ දවසක්.
දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී.